ඊළඟට ගරු එස්.එම්. මරික්කාරම ඇත්තමා ඔබතුමාට විනාඩි 21ක් තියෙනවා.
මූල කාර්ය සභාව
ඒ අතරතුර ගරු වේලුකුමාර මාත්‍රිතුමා මූලාසනයට පැමිණෙනවා ඇත.
මරික්කාර මන්තුමා කතා කරන්න.
කාර්ක සභාවේ සභාපතිතුමනි, මගේ කතාව ආරම්භ කරන්න කලින් මම කියන්න ඕන, දැන් මේ ඩයනාගමගේ අද කියලා තියෙනවා විපක්ෂ නායකතුමා මේ නැවත මේ නුවර ඉඳලා කොළඹට සංචාරක වෙන්න හදන වෙලාවේ මේ මොනවාද පාගමනක් එන්න හදනවලු, රට අවුල් කරන්න හදනවලු කියලා. එයා ජනාධිපතිගේ ත්‍රෛලෝක විජයපත් එක කූරක් ඇදලා ඇවිල්ලත් දන්නේ කියවන්නේ. ඒ ඇඩ් එක දැක්කනම් එයා තේරුම් ගන්න ඕන අපි අපේ පක්ෂයේ වාර්ෂික සම්මේලනයේ තමයි දෙසැම්බර් 11 වෙනිදා තියන්නේ. ඔව්, අපි ලක්ෂ ගාණක් සෙනඟ කොළඹට ගේනවා. අපේ පක්ෂයේ හයිය ජනමතයේ කොතනද තියෙන්නේ කියන එක ජනමතයක් නැති මේ ජනාධිපතිටයි, ජනපතයක් නැති මේ ආණ්ඩුවටයි, ජනමතයක් නැති මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීලටයි අපි පෙන්නනවා. ඒ නිසා එතුමියට ඕන නම් විජයපතක් උරලා එන්න පුළුවන් කියන එක මම පැහැදිලිව කියන්න ඕන. මුලසනේ සභාපතිතුමනි, දැන් අද අමාත්‍යාංශ ගණනාව කරන නිසා මම කැමැති පටන් ගන්න මේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන්. දැන් මේකේ අද රටේ ආර්ථිකය කම්බස්ථාන කරලා දාන්න ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ච පාලකයා මේ රටට ආවායින් පස්සේ කරපු එක වැඩසටහනක් තමයි මේ මාර්ග ලක්ෂයේ වැඩසටහන. මේ මාර්ග ලක්ෂයේ වැඩසටහනෙන් ඇත්ත වශයෙන්ම කිලෝමීටර් මේ 25,000ක්වත් හරියට කරලා නැහැ. ඉතුරු ඒවටත් ඇඩ්වාන්ස් එකක් දීලා තියෙනවා 10%ක්. අපි විශ්වාස කරනවා පාරවල් හැදෙන්න ඕන, ගමේ අතුරු පාරවල් ටික හැදෙන්න ඕන, රටක දියුණුවේ ලක්ෂණයක් තමයි ඒක. ඒ පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඇඩ්වාන්ස් ගාවපු සල්ලි වලට මොකද උනේ? ඒ කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩ ගන්නෙ කොහමද? ඒ නිසා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ විවිධ මේ ව්‍යාපෘති හරහා අද බිලියන 180ක් පමණ ණය වෙලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට. සම්පූර්ණයෙන්ම මේක කඩාවැටලා තියෙනවා. ඒක එකක්. හැබැයි එහෙම තියෙද්දි මේ මාර්ග ලක්ෂයක් ගෙනල්ලා මේක පැහැදිලිවම ගෙනාවා මාටිය ගහන්න. මේක ගෙනාවේ මාටිය ගහන්න. ඒ නිසා මේ ගෙවපු ඒවට මොකද කරන්න කියන එක පිළිබඳව උත්තරයක් ඕන. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන එක දෙයක්. දැන් මේ රාජ්‍ය ආයතනයකින් රාජ්‍ය ආයතනයකට දෙන වැඩ සම්බන්ධව ප්‍රශ්න කරන අය මේ කොන්ත්‍රාත්කරුවන්ට සල්ල දීලා වැඩ නොකරපු එක ගැන උත්තරයක් දෙන්නේ නැහැ මෙතන. වටේ යන වටවන්දනාව යනවා. ඒ නිසා ඒක එක කාරණයක්. ඊළඟට මම කියන්න ඕන මගේ ආසනේ ලෝ ලෙවල් පාර ඔපෙක් රටවල් වල ආධාර වලින් හදන්න පටන් අරගෙන සැලකිය යුතු මට්ටමේ වැඩසටහනක් කරගෙන ගියා. බිලියන 3ක් මිලියන 3000කට වැඩිය මට පුළුවන් වුණා වන්දි ආරම් දෙන්න පහුගිය ආණ්ඩු කාලේ. අපි එක්කෙනෙක්වත් බලෙන් එළියට දාලා මේ හැදුවේ නැහැ. දැන් ඒ කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩක් ගන්න බැරි වෙලා තියෙනවා. පාර හැමතැනම කැඩිලා, පාර දූවිලි, මිනිස්සුන්ට යන්න බෑ. දැන් ඒ පාර හදන්න බෑ කිව්වහම ජල නලයලන් නැතුව තව මිලියන 6500ක් ඔස්ට්‍රියානු රජයේ ආධාර ගෙනල්ලා අපි ඒ දවස්වල සුමාන දෙකෙන් දෙකට ප්‍රගති සමාලෝචනයක් තියලා වෝටර් බෝඩ් එකයි RD එකයි එක තමයි කරේ. දැන් මේක ආණ්ඩුවේ සල්ලි වීදම් කරගන්න නෙමෙයි කරන වැඩවල හැටියට ඒ රටවල වලට මාස්පතා බිල යවුවම සල්ලි එවනවා. අද අකාර්යක්ෂම වෙලා තියෙනවා. පහුගිය කාලේ හිටපු ඇමති ජොන්සන් ෆර්නැන්ඩෝගෙන් මම මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කරනකොට කිව්වා, දැන් මේ කොවිඩ් හින්දා සේවකයෝ වැඩට එන්නේ අරක නැ මේක නැ කියලා. මේ පිට රටවල් වලින් දෙන ණය නෙමෙයි ආධාරවත් හරියට කළමනාකරණය කරගන්න අද මේ අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා. මම ඒ පිළිබඳව සභාපතිතුමාට චෝදනා මුඛයෙන් කතා කරන්නේ නැහැ. නමුත් මම දන්නවා ප්‍රශ්නේ කොතනද හිර වෙලා තියෙන්නේ කියලා ඉවරලා. ඉතින් ඒ නිසා දැන් මේ ආධාර ටිකවත් හරියට අරගෙන මේ වැරටි එක කරලා මේක ඉවර කරන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද අපිට කාලකන්ණි සතුටක් ලබන්න බෑ. කොහොමද දැන් මේ ආණ්ඩුව පෙරලන ලබන අවුරුද්දේ පෙරලනවා? හරිද? ඒකව මම ඉස්ලාම් ප්‍රමුඛතාවයේදී ලෝක හදලා මට විවෘත කරන්න ඕනේ කියලා එහෙම කාලකන්ණි ආසාවක් නැහැ. ඒ නිසා කරුණාකරලා ඒ වැඩසටහන ආධාර ලැබෙන වැඩසටහන ඉවර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟට මේ ආණ්ඩුව ආපහු ගමන් තව වැඩක් කරා. දැන් කැලණි පාලම මුඩින් අපි කුල්ලුමත්ෙන් එන අධිවේගී මාර්ගයේ පළවෙනි පියවර පෞගිය ආණ්ඩුව හදන්න ආරම්භ කරා. මහින්දරාජපක්ෂ ගිහිල්ලා යාගේ වගේ එයා ඒ හරි දක්ෂයනේ අනුන්ගේ ගෙවල් වල මනමාලයා වෙන්න. එයා ගිහිල්ලා යාගේ වගේ විවෘත කෙරුවා. ඊට පස්සේ දැන් ඒක දෙවෙනි පියවර තිබ්බා ඔරුගොඩවත්තේ ඉඳලා අතුරුගිරි මේ රාජගිරියටත් රාජගිරියෙන් අතුරුගිරියටත්. එතකොට මේක පහුගිය ආණ්ඩුව කාලේ කොන්ත්‍රාත්කරුවන් ඒ කියන්නේ සමාගම් නමයක් ෂෝට්ලිස්ට් කරලා ඒ අය එක්ක සාකච්ඡා කරමින් හිටියේ. දැන් අද BOT ක්‍රමයට එක ආරම්භ කරන්න හිටියේ. අද මේ ආණ්ඩුව ආපු ගම මොකද කරේ? අර සැහැල්ලු දුම්රිය මාර්ගය මේ ජපානයෙන් හම්බෙච්ච එක ඒක අහෝසි කරලා මේක හදනවා කිව්වා. මේක හදනවා කියලා ලොකු ගාණක් ගහන්න තමයි සෙට් උනේ. BOT ක්‍රමයට නෙගෝෂියේෂන් දාලා අන්තිමේදී එක්තරා සමාගමක් එක්ක කතා කරලා නැවත රීටෙන්ඩර් කරලා ඒගොල්ලෝ විතරක් දාන විදියට පසුබිම හදලා ඉවරලා ඒ සමාගමට විතරක් ලැබුණා. දැන් අවසාන ඇග්‍රීමන්ට් එක මොකද්ද? ඇග්‍රීමන්ට් එක කලින් නම් තිබ්බේ ඒ මේ කොන්ත්‍රාත්කරුවා විසින් වීදම් කරලා හදන්න ඕන ලෑන්ඩ් ඇක්විසිෂන් එක මහා භාණ්ඩාගාරෙන් දෙනවා අවුරුදු 30ක් හරි 20ක් හරි 40ක් හරි ලැබෙන ආදායම පිළිබඳව තක්සේරුවක් කරලා ඒක කොන්ත්‍රාත්කරුවාට ලබා ගන්න. එතකොට ආණ්ඩුවට වීදමක් නැහැ. දැන් කරලා තියෙන මොකද්ද? අවුරුදු 3ක් ඇතුළත ඒ සමාගම විසින් හැදුවම අවුරුද්දකට ඩොලර් මිලියන 100 මේ අට ගානේ අවුරුදු 15කට ඩොලර් මිලියන 1600ක් ගෙවන්නේ. මේක බැලුව බැල්මට පේනවා හොඳ ගානක් මාටිය ගහන්න තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඒ නිසා කරුණා කරලා රටට මෙච්චර කෙලවලා තියෙන වෙලාවේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙන වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරිපිටි බෙහෙත් ගේන ඩොලර් නැති වෙලාවේ මෙහෙම පාරක් හදන්න ඩොලර් එළියට යවනවද එහෙම නැත්නම් ඩොලර් පිටින් ගෙනල්ලා ඒ හරහා පාර හදනවද කියන එක තීරණය පිළිබඳව ගන්න ඕනේ. නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉදිරි කාලයේදී දිගින් දිගටම කරුණු දක්වන්න සහ හොයලා බලලා මේක පස්සෙන්ම පන්නන්න. ඒක එකක්. ඊළඟට තව එකක්. දැන් මේ රුවන්පුර අධිවේගී මාර්ගය ඒ ආණ්ඩුව සිටිය සමහර කට්ටිය අපේ ආණ්ඩු කාලෙත් ඉක්මනට වෝට් කරන්න උවමනාලා තිබ්බා. ඉක්මනට වෝට් කරත් තමයි ටක් ගාලා හම්බෙන්නේ. නමුත් ඒක හිටපු සභාපතිතුමා මම හොඳටම දන්නවා නීත්‍යානුකූල පිළිවෙලට කරගෙන ගියා. දැන් මේ ආණ්ඩුව ආවම අන්න ඒකත් වෝට් කරලා. හැබැයි මොකුත් වෙන්නේ නැහැ. අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති රටක සංවර්ධනයේ එක පැතිකඩක් තමයි මේ මාර්ග සංවර්ධනය කියන එක ප්‍රවාහන පද්ධතිය දියුණු වීම කියන එක. නමුත් අපිට දරා ගන්න පුළුවන් විදිහට කරන්න ඕන. අපිට ඩොලර් වලින් ණය අරගෙන කෙටි කාලින් ණය අරගෙන අධික පොලියක් ගෙවලා ඒ පොලිය හරහා පාරවල් හදලා වැඩක් නැහැ. අපි දක්කන වෙච්ච දේවල් ටික අද මේ කෙල වෙලා තියන්නේ රාජපක්ෂලේ කරපු වැඩේ නිසානේ. ණය නැති මේ ණය අරගෙන ආදායම් නැති කුළුණු හදලා පාරවල් හදලා එයාපෝට් හදලා නන්නත්තර කරලා තියෙන ණය ගෙවා ගන්න බැරි තැනට ලෝකෙ තුල කොන් වෙලා ඉන්නේ මේ වැඩ හින්දා. ඒ නිසා කරුණා කරලා දැන්වත් මේ හොරහිත අයින් කරගන්න කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. ඊළඟට අද මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මේ වැසිෂ්‍යත් වල තියෙන නිසා අපි පැහැදිලිව කියන්න ඕන. දැන් ජනාධිපතිතුමා ඊයේ පෙරේද ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් මාධ්‍ය ආයතනවලට විපක්ෂයේ දේශපාලන පක්ෂවලට තර්ජනය කරා. බොරු තර්ජනයක්. එතුමා හිතන් ඉන්නේ එතුමා හිට්ලර් කියලා. එතුමා කොහෙද හිට්ලර්? හිට්ලර් වැඩ කරන්න බෑ. එතුමා හිතනවා එතුමාට හිට්ලර් විදිහට අඳින්න පුළුවන් කියලා ඉවරලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි එතුමාත් එක්ක අවුරුදු 20ක් විතර වැඩ කරපු හින්දා එතුමාට පුළුවන් දේවල් බැරි දේවල් අපි දන්නවා. ඒ නිසා විපක්ෂයේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නයි ජනාධිපති වුණාම තර්ජනය කරන්නයි එතුමා හිතන් ඉන්නව නම් එතුමා මේ රටේ සදාකාලික ජනාධිපති කියලා. එහෙම නැහැ. තව අවුරුදු දෙකක්වත් නැහැ යට. 2024 අගෝස්තු 1 සතියේ ජනාධිපතිවරණය මේ කැඳවන්න ඕන. දැන් මේ දවස්වල පෝට්ටුවේ කට්ටියයි බැසිල් රාජපක්ෂ එතුමා වන්දනවා. ඊළඟ පාර පෝට්ටුවේ පොදු අපේක්ෂකයා කියලා ඉවරලා. ඒ ඇඳිල්ල කරන්නේ මේ පෝට්ටුවේ කට්ටිය එතුමාට මේ වන්දනාව යන්න මේ දවස් ටිකේ මේ පුළුවන් තරම් තමන්ගේ වැරදි කරගන්න. ඊට පස්සේ අන්තිම මොහොතේ එතුමාට කෙලවනවා. ඒක එතුමා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක් නම් මාධ්‍ය ආයතන වලට තර්ජනය කරලා මේව කරන්න බෑ. එහෙමනම් මාධ්‍ය ශක්තිමත් කරන්න ඕන. මාධ්‍ය ශක්තිමත් කරන එක යෝජනාවක්වත් ගනනල නෑ. අද රූපවාහිනිය ගුවන් විදුලිය ඩිජිටලයිසේෂන් කරන්න කිසිම සැලැස්මක් නෑ. ඒ වගේම අද ලේක් හවුස් වගේ ආයතන විශාල පාඩු ලබමින් යන්නේ. අද මේ ටෙක්නොලොජි එකත් එක්ක උන් ඊ-පේපර් සංකල්පේරව තාම මම දන්නේ නෑ ගිහිල්ලාද කියලා මට තේරිච්ච විදිහට පහුගිය කාරක සභා අවස්ථාවේදී නම් එහෙම සැලැස්මක්වත් තිබ්බේ නෑ. ඒ නිසා ජනමාධ්‍ය ලෝකයේ දියුණුවේ වෙන විදියත් එක්ක ජනමාධ්‍ය දියුණු වුණ නැත්නම් රටක් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය, ඒ වගේම මාධ්‍යවේදීන්ට කරුණු වාර්තා කිරීමේ අයිතිය තහවුරු කරනවා විනා ඒවට තර්ජනය කරලා එහෙම කරන්න බෑ. ඒ නිසා අපි ජනමාධ්‍ය ආයතන වලට කියන්න කැමති මේ ඔක්කොම බොරු තර්ජන. එතුමාට තරහක් තියෙනවා එතුමාගේ ගේ පුච්චපුවේ ගැන. ඒක වැරදි. එතුමාගේ ගේ පිච්චපගේ වැරදි අපි ඒ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙලා දකිනවා ඒකට විරුද්ධයි නමුත් ඒ කියලා මාධ්‍ය පරිගන්න එතුමාට ඉඩ දෙන්න බෑ ඒ කොහොමදත් ඒක වෙන්නේත් නෑ මොකද හේතුව එතුමා අගමැති කාලේ අපි දන්නවා හොඳටම මාධ්‍ය ආයතන කීපයක් මාධ්‍ය ආයතන කීපයක් මේ රටේ කැලණියේ නයි නටවල ජාතිවාදයේ ආගම්වාද ගෙනල්ලා වඳ කොත්තු වඳ බෙහෙත් ගෙනල්ලා හරිද මේ රටේ මිනිස්සුන්ගේ මනස කුලප්පු කරනකොට අපි ආණ්ඩුවේ පසුබල මන්ත්‍රීවරුන් හැටියට එතුමාට කිව්ව තීරණයක් ගන්න මේක ගැන කියලා මොකද රටේ ජනමාධ්‍ය අමු අමුවේ ගම්මේ ගණිකා මඩම අබ්බවට පත් කරලා තියෙන වෙලාවේ එතුමාට ඒකට ක්‍රියා කරන්න බැරි වුණා නම් අද මොනව කරන්නද එතුමා ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ජනමාධ්‍යන තර්ජනය කරලා මොකුත් වෙන්නේ නැහැ අන්තිමට හැමදාම කරගත්ත මොකද්ද මාධ්‍ය තරහ කරගන්න එක තමයි තුමාර කරේ දැන් සමහර මාධ්‍ය මේ දවස්වල එතුමාට පොඩ්ඩක් කඩේ යනවා තුමා උස්සරද තොර එතුමා ඇඳ ගන්නවා ඉතින් අපිට එකට කරන්න දෙයක් නැහැ ඒ නිසා ඒ වෙනුවට අපි කළ යුත්තේ ජනමාධ්‍යයේ දියුණුව තාක්ෂණයේ දියුණුව ජනමාධ්‍යයට ගෙනේම ලෝකයේ දියුණු තාක්ෂණයත් එක්ක දියුණු ජනමාධ්‍ය ක්‍රමවේදයක් මේ රට තුළ ස්ථාපිත කිරීම කළ යුතුයි ඒ වගේම එතුමා තමයි එක කැලලකට එකඟයි එතුමට එක කාලයකට ගයි මාධ්‍ය වලට වාර්තා කිරීමේ අයිතිය තියෙනවා හැබැයි මාධ්‍ය වලට දේශපාලන චරිත වලට හරි පුද්ගලයන් හරි ඉලක්ක කරලා පෞද්ගලික අපහාස කිරීම අනිවාර්යම පාලනය කළ යුතුයි අනිවාර්යම ඒක පාලනය කළ යුතුයි එක එක මාධ්‍ය වලට එහෙම කරන්න දෙන්න බෑ ඒ නිසා දැන් සමහර කට්ටිය උදේට පත්තර කියවනවා පත්තර කියනකොට පත්තර දින එක නෙමෙයි කියන්නේ එයාගේ පුද්ගලික අදහස එයාගේ දේශපාලන අදහස ඒ අවස්ථාව පාවිච්චි කරනවා විවිධ අයට මඩ ගහන්න අපවාද කරන්න ඒ නිසා ඒක සම්බන්ධව යම් කාරණයක් තීරණයක් ගන්නව නම් ඒ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ කියන එක අපි එතුමාට පැහැදිලිව කියන්න ඕන ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕන අද ජනමාධ්‍ය තුල විශාල සේවයක් කරන පිරිසක් තමයි ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් මේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් හරහා තමයි මුළු රටේම තොරතුරු කොළඹට මාධ්‍ය ආයතන වලට එන්නේ ඒ නිසා අද මේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට ගෙවන ප්‍රමාණය ඒව වෙලාවට ලැබෙනවද ඔවුන්ට නිසි පුහුණුවක් ලැබෙනවද වෘත්තිමය ගරුත්වයක් ඔවුන්ට ලැබෙනවද කියන කේ පිළිබඳව ගැටලුවක් තියෙනවා මොකද සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට මාස ගණනාවක් යනකම් ගෙවන්නේ නැහැ ඒ නිසා අපි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව හොයලා බලන්න ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් ශක්තිමත් කරන්න ඕන මොකද හේතුව අද ඉස්සරවාගේ නෙමෙයි හැම ගෙදරකම හැම පුද්ගලයෙක්ගේ මතේ ෆෝන් එකක් තියෙනවා ඒ කියන්නේ හැම පුද්ගලයාම මාධ්‍ය නාලිකාවක්. ඒ නිසා එවැනි අවස්ථාවක ග්‍රාමීය තොරතුරු නිවැරදිව ඒ කියන්නේ තමාට ඕන විදිහට නැතුව නිවැරදි තොරතුරු වාර්තා කරන්න යදෙන ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් ඔවුන් පිළිබඳව හොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඊළඟට විදේශ කටයුතු අමාත්‍යාංශයත් මෙතන තියෙන නිසා මම පැහැදිලිව කියනවනේ ඉස්ලාම කියනවා දැන් සමහර තානාපතිලා ඉන්නවා විස්රාම සූයෙන් ගත කරන කට්ටිය. ඒගොල්ලෝ ඉන්නේ ආතල් එකට. සමහර තානාපතිලා ඉන්න වැඩ කරනවා. දැන් අපි දැක්කා ජිනීවා මානව හිමිකම් කොමිෂන් වෙලාවේදී දැන් අප්‍රිකානු රටවල් අපිට විරුද්ධ වුන්නේ නැහැ. එතකොට අපිට පේනවා මට තේරෙන විදිහට කතානායකතුමායි මමත් රුවන්ඩා වලට ගිය වෙලාවේදී ඒ තානාපතිවරයා අපිට පැහැදිලි කරුවා කොහොමද මේකේදී රට වෙනුවෙන් ඒ අයව මේව කරගත්ත කියලා. ඒ නිසා ඒ තානාපතිව එවැනි තානාපතිරු වැඩ කරනවා නම් එතුමා මේ සමහරලාට මයින්ද මාත් එක මිනිහෙක් වෙන්න පුළුවන්. නමුත් වැඩ කරනවා නම් අපි ඒකට අපේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ වගේම අපිට තේරෙනවා විදේශ සම්මතිතුමා එක්ක මට දේශපාලන වශයෙන් ගැටලු තිබුණාට ඔබතුමා උත්සාහ කරන යමක් කරන්න. ඒ පිළිබඳව ඩවුට් එකක් නැහැ. හැබැයි ඔබතුමාගේ කරන වැඩෙන් ඔබතුමාට වැඩේ කරගන්න බෑ. ඔබතුමාගේ කරන වැඩෙන් දැන් මෙතනට අවිල්ලා පාර්ලිමේන්තුවේදී මානව හිමිකම් ගැන විවේචනය කරලා මානව හිමිකම් ආයතන ගැන විවේචනය කරලා ඇසිරෙනවා හමුදාව දානවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා කියලා එතුමා කියනවනම් ඔබතුමා කොහොමද යුරෝපා සංගමයට යන්නේ ඔබතුමා කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ණය හිමියන් ගාවට යන්නේ පුරවැසි නිදහස මේ රටේ නැහැ කියන එක ජනාධිපතිම පෙන්නනවා මානව හිමිකම් නැත්තම් ඒ වගේම මාධ්‍ය නිදහස නැත්තම් පුරවැසි නිදහස නැහැ. පුරවැසි නිදහස නැති රටක් ස්ථාවර රාජ්‍යයක් වෙන්නේ නැහැ. ස්ථාවර නොවන රාජ්‍යයකට ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ හෘදයේ සාක්ෂි දන්නේ නැති මුදල් අමාත්‍යවරයා විදියට මේ සාකච්ඡා වලට ගියා. ඒ අය අපේ රට ගැන හිතන විදිය කොහොමද? අපේ රට ගැන බලන විදිය කොහොමද? ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආර්ථික කාරණාවලින් ඔබට ගිහිල්ලා බලන්නේ කොහොමද කියන එක ඔබතුමා දන්නවා. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ජිනීවා මානව හිමිකම් කොමිෂමේ ප්‍රකාශයක් පත් කරනවා ආර්ථික අපරාධ ගැන හොයලා බලන්න කියලා ඉවරලා. හැබැයි ජනාධිපතිතුමා මේ අයව ඉදිරිපත් කරනකොට ගාමිණී වියන්ගොඩව කෝට් කරලා කියනවා මේ හොරු දූෂිතය නැති රටක් සම්පූර්ණයෙන් හදන්න බෑ කියලා. මම මෙතනින් දැන් බලන් හිටියේ. එතකොට මහින්ද මහත්තයා ජනාධිපතිතුමා දිහා බලාගෙන hina වෙනවා. මේ මොන නාටකයක්ද මේක? මෙහෙම වුණාම මානව හිමිකම් කොමිසමෙන් එහෙම නිර්දේශයක් දෙද්දි මේ විදියට නම් හැසිරෙන්නේ ඔබතුමා නැවත වතාවක් කල්පනා කරලා බලන්න ණය ප්‍රතිවිරෝධී ගතිගිරීම් කරනවද නැද්ද කියලා. දැන් මේ ණය ප්‍රතිවිරෝධී ගතිගිරීම් බාලගිරි දෝෂ වගේ අද නවයේ හෙටට තල්ලු වෙනවා. මාසෙන් මාසෙට තල්ලු වෙනවා. ඇත්තටම වෙන්නේ නැහැ දැනට. ඒ නිසා දැන් සාකච්ඡාවට යන පුද්ගලයාට ඒක කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඔබ වැනි නැත්තම් තව මෙතන ඉන්න දක්ෂ පුද්ගලයෙක් කියනවනේ ඒක ගැන සාකච්ඡා කරන්න. ඒක වෙනම කතාවක්. ඒ නිසා අපි පැහැදිලිව කියනවනේ දැන් ජනාධිපතිතුමා ඕන රටක් කියන එකට හා කියනවා. හැම එකටම හා කියනවා. බදු වැඩි කරපන් හා විකුණපන් හා ඔක්කොම හරි. හැබැයි මානව හිමිකම් ඒක බෑ. මාධ්‍ය නිදහස ඒක බෑ. එතනදී මම ඔබතුමා කල්පනා කරලා බලන්න මේ විදියට ගිහිල්ලා ජාත්‍යන්තරයත් එක්ක අපිට යන්න පුළුවන්ද නැද්ද කියන එක. මොකද මේ සෙල්ලම් කරන්නේ මේ අපි ඒ කතා වලින් අපි පොඩි ආතල්යක් ගන්නවා උසුළු විසුළු කරනවා ඒක වෙනම කතාවක්. නමුත් මේ රටක අනාගතයත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. මොකද හේතුව මේ ණය ප්‍රතිවිරෝධී ගතියුම් වුණේ නැත්තම් 3rd level crisis එකට යනවා අපි තව මාස 3කින් විතර. ඒ 3rd level crisis එකට ගියොත් අපේ රට තව අවුරුදු 15කටවත් ගොඩ ගන්න බෑ. එනිසා කරුණා කරලා මේ එක එක්කෙනාගේ කඹ ඇඳිලි සහ එක එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරන එක නතර කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එනිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන ජනාධිපතිතුමා කිව්වට මේ ආර්ථික අපරාධ කරපු අය අල්ලන්න බැහැයි කියලා අල්ලන්න පුළුවන්. ලෝකේ එහෙම ඕනතරම් ක්‍රම තියෙනවා. ලෝකේ එහෙම කරපු රටවල් තියෙනවා. එහෙම අහුවෙච්ච පුද්ගලයන් ඉන්නවා. අය කරගත්තු මිනිස්සු ඉන්නවා. එනිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රටේ ජනතාව දැන් ඩීල් දේශපාලනය ගැන සම්පූර්ණයෙන්ම අවඥාවෙන් තමයි බලන්නේ. එනිසා ඩීල් දේශපාලනයේ නිරත වෙච්ච කට්ටියට ඒවට උත්තර ලැබෙවි. සාටක හොරුයි ටයිකෝට් හොරුයි ඔක්කොම එකට එකතු වුණා කියලා ඉවරලා මේ රටේ ජනතාව පිළිගන්න ලෑස්ති නැහැ. එනිසා දැන් ප්‍රාදේශ සභා ඡන්දේ කල් දාන්න සෑහෙන උප්පරවැට්ටි දානවා. මේ මොන උප්පරවැට්ටි දැම්මත් ජනමතය ආවහම ඒව නවත්තන්න බෑ. දැන් මේ රටේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයින් 69 ලක්ෂයක් ජනතාව ගෙනාවනේ ගෝඨාභය රාජපක්ෂව අවසානයේදී උද්දච්ච තීරණ අරගෙන ජනතාවට අහුම්කම් දෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැතුව ඒ වගේම මේ රටේ ව්‍යාපාරිකයින්ට මේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ දුක් අඳෝනාවන් තේරුම් ගන්න නැතුව උද්දච්ච විචිත හැසිරුණාම මොකද වුනේ? ජනතාව මහපාර බැසම හමුදාව ආවෙත් නැහැ. පොලිසියාවෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ ජනමතයක් එක්කව ජනාධිපතිට. ඒ නිසා ආවහම ජනතාව ගැන හිතන්නේ නැතුව වැඩ කරලා ජන රට ගැන හිතන්නේ නැතුව වැඩ කරලා ජනතාවට පාර්ථ බහින්න එපා හමුදාව දානවා කියලා නම් ඒ සෙල්ලම් නම් හරියන්නේ නැහැ කියන එක නැවත වතාවක් මතක් කරනවා. ඉතින් එතුමාට ඕනේ නම් ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේ වගේ චූන් කතා කියන්න පුළුවන්. එයාව ජනාධිපති කරපු 134 දෙනාට කියන්න. මොකද ඉස්සර අපිට එහෙම කියනවා අරලීගහ මන්දිර රැස්වීමවලදී. හරිද? ඉතින් එහෙම කියාගත්තර ගමන් නැහැ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වගේ කතා කියලා රට විනාශ කරන්න ලෑස්ති එන්නපා. අපි පැහැදිලිවම කියන්න ඕන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව අයිතිවාසිකම් වලට ගරුණ කරන ඕනෑම වැඩපිළිවෙලකට විරුද්ධව අපි පාරට බහින්න ලෑස්තියි. හැබැයි අපි එකක් කියන්න කැමතියි. රටට කෙලවන්න, රටට ද්‍රෝහි වෙන්න අපි සූදානම්. අපිට පුළුවන් මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ තියෙන
තව විනාඩි දෙකක්
අවසන් කරනවා. මේ අපිට පුළුවන් මේ අපි බිම්මට්ටමේ දේශපාලනය කරන උදවිය විතර අපි දන්නවා අද රටේ ජනතාව කොයිතර කේන්තියෙන්ද ඉන්න කියලා. අද අඩු ආදායම්ලාභී ජනතාව පමණක් නෙමෙයි, නාගරික වතු නිවාසවල ජනතාව විතරක් නෙමෙයි, වතු මේ මැදි ආදායම් ලබන ජනතාව විතරක් නෙමෙයි, ආණ්ඩුවේ ඉහළ රැකියා කරන සහ පුද්ගලික අංශයේ ඉහළ රැකියා කරන අය ඉතාම විශාල දුක්ඛන්දරාවට මුහුණ දෙනවා. මොකද හේතුව දැන් අද පොලි අනුපාතය ගිහිල්ලා නිසා ඔවුන්ගේ නිවාස ණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට පොලි අනුපාතය ඉහළ යාමත් එක්ක ලීසින් වාර්ග වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද හැම එක්කෙනාම තමන්ගේ ජීවිතේ කැපකිරීම කරන මේ નિરાයාසයෙන් පුරුදු වෙලා තියෙනවා. දැන් පෝලින් නැහැ කියලා කියනවා. පෝලින් නැත්නම් මොකද මේ කෝටා ගෙනපු ඉඳා අද කාට හරි අනුරාධපුරයේ මලගෙදර වුණත් එහෙම ඥාතියෙක් වාහනේ යන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා ඒව ගැන අපි ඉදිරි විවාදවලදී කතා කරන්න ලෑස්ති. ඒ නිසා මේ මොහොතේ රටේ මිනිස්සුන්ගේ තියෙන කේන්තිය තරහ දුක වේදනාව පරිවර්තනය කරන්න පුළුවන් ඕනනම් පාරට බස්සන. නමුත් අපි ඒ වගේ වැඩ කරලා මේ රටේ ආර්ථිකය තව කුඩුපට්ටම් කරන්න ලෑස්ති නැහැ. හැබැයි අපි අපේ පක්ෂයේ සම්මේලනේ අපි කරනවා. ඒකට මුළු රට පුරාම ඉන්න සමාජිකයෝ කියන්නේ අපි කාගෙන්වත් අහන්න ඕනෙත් නැහැ කාගෙන්වත් අවසර ගන්න ඕනෙත් නැහැ මා මිත්‍ර හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා එදා කිව්වා පුළුවන් නම් කරලා බලන්න කියලා මම අභියෝගේ බාර ගන්නවා අපි කරලා පෙන්නන්න ඊට පස්සේ ඊටු ටික කතා කරමු බොහොම ස්තුතියි
ස්තුතියි ඔනරබල් සුදර්ශන දල්පිටිය
මුලසාරුඩ මන්ත්‍රීතුමනි මෛතනී තරම් වැදගත් අමාත්‍යංශ කීපයක් ඇතුළත කතා කරන්න ලැබීම භාග්‍යයක් මා මාර්ග අමාත්‍යංශ විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රවාහන අමාත්‍යංශ මම විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශ ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශ ගැන කතා කරන්න කැමතියි ඒකට හේතුව තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ එදා විරෝධා රණවිරුවන්ට එරෙහිව හඬ නගනකොට අපිට ඡන්ද ටික ගන්න බෝට්ස් එක ගන්න බැරි වුණා. ඒකට හේතුවක් වශයෙන් දකිනවා අපේ තානාපති කාර්ය තානාපති සේවයේ තියෙන අඩුපාඩුකම්. තානාපතිවරුන් අපේ රට පිළිබඳව කතා කරන්න ඕනේ අපේ රටේ අභිමානය ගැන අපේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව උන්ට ලොකු වගකීමක් තියෙන මේ රටවල් වල කතා කරන්න. ඒ රටවල් වල ගිහලා ඒ අදාළ අමාත්‍යංශවල ජනාධිපතිවරු සමග අගමැතිවරු සමග කතා කරලා මේවා විසඳන්න එහෙම නැත්නම් අපේ අපි කරපු ක්‍රියාවලිය අපේ ඒ 30 අවුරුදු කුරිරු යුද්ධය කොහොමද ජයගත්තේ ඒ දේවල් කතා කරන්න උන්ට තියෙන වගකීමක්. ඒ වගේම අපේ රට ප්‍රොමෝට් කරන්න ඕනේ ඒගොල්ලන්. හැබැයි අපි ඒක දකින්නේ නැහැ මේ තානාපති සේවයේ. තානාපති සේවයේ දකින්නේ නැහැ ඒක. ඒක ලොකු ප්‍රශ්නයක්. මේක නිසා තමයි අපි මේ ඩොලර් අර්බුදයටත් මම විශේෂයෙන් කියනවා සමහර වෙලාවට මැදිහත් වෙලා ඉන්නේ. ඕන්න පුළුවන් ගොඩක් දේවල් කරලා අපේ රටේ තියෙන දේවල් නිෂ්පාදන ඒ එම රටවල් වලට ගෙනිහිල්ලා විකිණීමේ කටයුතු වලට දායක වෙන්න පුළුවන්. ඕන්න පුළුවන් ඒ ස්ථාන හොයලා දෙන්න. ඒ ව්‍යාපාරික ස්ථාන හොයලා දෙන්න. ඕන්න පුළුවන් උන්ගේ අපේ රටේ විදේශිකයන් සංචාරකයන් වශයෙන් එවන්න පුළුවන් ඒ රටවල් වල ප්‍රොමෝට් කරන්න පුළුවන්. මේ සංචාර කර්මාන්තය ප්‍රොමෝට් කරන්න පුළුවන් හොඳට. හැබැයි එහෙම තත්ත්වයක් දකින්නේ නැහැ අපි. මේක තමයි ලොකුම ගැටලුව. මේ රටවල් අපේ රටයි ඒ ඔවුන් ඉන්න රටයි අතර බොන්ඩ් එකක්. එහෙම නැත්නම් ලොකු ශක්තිමත් බන්ධනයක් ඇති කරන්න පුළුවන්. බැඳීමක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒක දකින්නෙත් නැහැ අපි. මේක ලොකු ගැටලුවක්. මේක ලොකු ගැටලුවක්. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඒ යවන නිලධාරීන් ඔවුනුත් පුහුණු කළ යුතුයි. තානාපතිවරුන් වගේම ඒ සියලුම දෙනා පුහුණු කරන්න ඕනේ යන්න ඉස්සෙල්ලා. මොකද්ද තමන්ගේ රාජකාරිය වියානා සම්මුතියත් එක්ක ඒ බැඳිච්ච රාජකාරිය මොකද්ද? අන්න ඒක අපි දකින්නේ නැහැ. ඒ රාජකාරිය දකින්නේ නැහැ. මොකද මම සමහර රටවල් වලට ගියාම අපි දකින්න දැන් අපි දකින්න දේවල් මැදපිරිතේ දකින්න දේවල් අපි හිතන්නවත් නැහැ. අපිට මේ ඉන්න කාටවත් තමාට තේරෙන්නේ නැහැ. අහිංසක මිනිස්සු ගිහිල්ලා ඒ රටවල් වල විඳින දුක මැදපිරිතේ විඳින දුක අහිංසක කාන්තාවන් ගිහිල්ලා ගෙවල් උගස් තියලා ඔවුන්ගේ කනකරබඩ උගස් තියලා ගිහිලා ඒ රටවල් වල විඳින දුක කවුරුත් කතා කරන්නේ නැහැ. තානාපති කාර්යාලයට ආවම ඔවුන්ට තවත් ඊට වැඩිය වද හිංසා දීලා ඒ විදිහට කටයුතු කරන තත්ත්වයක් තමයි අපි දකින්නේ මැදපිරිතේ. මම ඊයේ පෙරේද ගියා දැන් සති දෙකකට කලින් කොරියාවට. කොරියාවට ගියාමත් දැක්කෙත් ඒ දෙයමයි. තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධයක් නැහැ ඒ ශ්‍රමිකයන්. අපිට විදේශ විනිමය වෙන ශ්‍රමිකයන් ඔවුන් ලක්ෂ 8ක් 10ක් විතර හොම්බ කරනවා. හැබැයි ඒ ඇත්තක කිසිම සම්බන්ධයක් කරන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න ගියාම කතා කරන්න අපහසුයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්න නිලධාරීන් ඔවුන් ඒ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන් මාදාගෙන තියෙනවා ලීගල් ෆර්ම් එකක්. ඒ ඉන්න කෙනෙක්ම. ඒ මම එක දවසක් ඒක වාහනයක යනකොට ඒ පුද්ගලික එක යනකොට එයාට එනවා කෝල් පැයකට කෝල් 25ක් විතර එනවා. ශනකයි මොකද්ද කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. අපි අපිට මෙන්න මේ මාව එළියට දානවා. මට පඩි ගෙවල නැහැ. එතකොට මෙයා අහනවා ඒ එම්බසි එකට කිව්වද? එම්බසි එක ගණන් ගන්නෑ අපි ගියාට කතා කරන්නේ නැහැ. අපි ගියාට ඒගොල්ලන්ගේ පැත්ත ගන්නවා. එහෙම නැත්නම් ඒ අදාළ සමාගම් වල පැත්ත ගන්නවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ ශ්‍රමිකය ගැන බලන්න බලා ගන්න ඕනේ අපි. අපි හැමදාම කියන විදේශ නිමේ යවන්න ඕගොල්ලන් තමයි අපේ රට විරුව ඔය කතන්දර කිය කී ඉන්නවා. හැබැයි කවුරුත් මේ ගැන බලන්නේ නැහැ, ෆලෝ අප් එකක් කරන්නේ නැහැ. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉතාලියට ගියා. ඉතාලියෙත් ඒ විදිහම තමයි. ඒ වගේම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ අපේ ගරු අමාත්‍යතුමාගේ ඉල්ලා සිටිනවා බදුල්ල දිස්ත්‍රික්කයේ මම බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට කොන්සල් ඔෆිසයක් අපිට ලබා දෙන්න කාර්යාලයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින එක දෙනවා කියලා තිබ්බා. නමුත් ඒක ආපහු යට ගිහිල්ලා ඒක අවශ්‍යයි අපිට අපේ අය එක්ක නුවරට එන්න ඕනේ, එහෙම නැත්නම් කොළඹට එන්න ඕනේ. මේ ඒ ප්‍රදේශයේ ඉන්න අහිංසක ජනතාව මොකක් හරි වුණොත් කවුරු හරි පිටරටක මිය ගියොත් ඒක ගෙන්න ගැනීම සඳහා විදේශයක ඉන්න කෙනෙක් ගැන තොරතුරක් දැන ගැනීමට මොනවද එහෙම දැනගන්න අපිට ක්‍රමයක් නැහැ. ඒක නිසා ඒට විශේෂයෙන්ම මම ඉල්ලා සිටින අපි රට මැද ඉන්නේ අපි මෙතනට අපිට කන්සල් ඔෆිස් එකක් අපිට ලබා දෙන්න කියන එක. ඒ වගේම අපි හොඳ ආදර්ශයක් අපිට දෙනවා මේ අපේ රටට ඇවිල්ලා ඉන්න ඇමරිකානු තානාපතිතුමිය. අපිට ඒ වගේම චීන තානාපතිතුම, ඉන්දියානු තානාපතිතුම අපි ගිහලා කතා කරා. මම ඔවුන් එක්ක කතා කරනකොට තේරෙන දේවල් ඔවුන් අපේ රටේ ඔවුන්ගේ රටත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න කොච්චර දේවල් කරනවද, අපේ රටේ දේවල් වලට කොච්චර එකතු වෙනවද, අපිත් එක්ක කොච්චර එකතු වෙනවද, අපිට කතා කරනවා, කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ගිය සතියේම අපි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා අපි ගියා කතා කරන්න. අපි රටේ ප්‍රශ්න ගැන කතා කරා, අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා කතා කරා, ගොඩක් දේවල් කතා කරා. ඒ සම්බන්ධ වෙනවා. හැබැයි අපේ රටේ ඉන්න තානාපතිවරු පිටරටවල ඉන්න තානාපතිවරු මන් දන්නේ මේ විදිහට කටයුතු කරනවා. අපේ රටේ මිනිහෙක් ගැනවත් කතා කරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? ගොඩක් විදේශයේ වැඩ ගිහිල්ලා ඉන්න අය බිස්නස් කරන්නේ. ඒක අපි බය නැතුව කියනවා. ඒක නිසා ඒ තත්ත්වයෙන් මුදව ගන්න අපේ රටට ආදරය කරන පිරිසක් යවන්න ඔවුන් ගිහිල්ලා අපේ රට වෙනුවෙන් කතා කරයි, අපේ රටේ දේවල් ප්‍රොමෝට් කරයි, අපේ රටට අවශ්‍ය දේවල් ගෙන්නා ගන්න පුළුවන් දේවල් ඒ ගෙන්වීම කටයුතු කරයි, අපේ ශ්‍රමිකයෝ බලාගනි, ඒ විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ බලාගනි. ඒක තමයි අපිට අවශ්‍ය දේ. ඒක කරන්න
ඕනේ.
රුසියානු හිටපු තානාපතිතුමා උද්‍යංග වීරතුංග මැතිතුමා දැන් මේ ඉඳගෙන රුසියාවේ එයාගේ කන්ටැක්ට්ස් තියෙනේ වාරගෙන රුසියාවේ ඉන්න සංචාරකයන් ගෙන්න ගන්න අවශ්‍ය කටයුතු කරනවා. මන් දන්නේ එතුමා කොයි විදිහටද කරේ කියලා. හැබැයි එහි ඉන්න රුසියාවේ ඉන්න සංචාරකයන් ගෙන්නගෙන නොයෙකුත් වැඩපිළිවෙළ සංවිධානය කළා තනියෙන් කරගෙන යනවා. මේක නේද කරන්න ඕනේ? අපේ ඉන්න සංචාරකයන් ගෙන්න ගන්න අපිට ඕනේ දැන් ඩොලර්ස් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ෆොරින් සර්විස් එකට යන්න බලාපොරොත්තු වෙන අය අපේ පාසල් වල ඉන්නවා. අපි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන අපි යන්නේ විදේශ රටකට. අපි යන විදේශ රට තානාපතිසේවයට යන්න අවශ්‍යයි. හැබැයි ඒගොල්ලන්ට ගයිඩන්ස් එක දෙන්න ඕනේ. අපි මේ මාර්ගය හදලා දෙන්න ඕනේ. විශ්වවිද්‍යාල වල මේ විදියට පාඨමාලා හදලා ඒගොල්ලන්ට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මේ රටේ යනවා නම් මෙන්න මේ දේවල් දැනගන්න ඕනේ. ඔයගොල්ලන් මේ දේවල් තමයි මේ කරන්නේ. රටේ දේවල් දැනගන්න ඕනේ. අපේ රට ප්‍රොමෝට් කරනවා නම් අපේ රටේ කොහොමද ඉතිහාසය, අපේ රටේ කොයි විදියටද කටයුතු කරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්න ඕනේ. ඒකටත් අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි විදේශ නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඒකට මැදිහත් විය යුතුමයි. අපිට කියන්නේ අපි ගිය රටවල් හැම තැනකම කතා කරනකොට කියන්නේ විදේශ නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අපිට මේ විදිහට කරනවා, මේ විදිහට කරනවා, අපි දෙයා බලන්නේ, අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ යන්න ඉස්සෙල්ලා ඒකල මේගොල්ලන්ට ට්‍රේන් කරලා කියන්නේ මෙන්න මේකයි, ඔයගොල්ලන් මෙන්න මේ විදිහට තැනකට ගියොත්, එහෙම නැත්නම් ගෙදරකට බාර දුනොත් එතනින් පස්සේ ඒකේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න, මෙන්න මේකයි ක්‍රමය කියලා. හැබැයි ඔවුන් දන්නේ ඔවුන් ඇවිල්ලා තව තැනකට ඇවිල්ලා තව කාට හරි ප්‍රශ්න කියන්න ගිහිල්ලා ඔවුන් අනාත වෙන තත්ත්වයක් තමයි දකින්නේ. මෙන්න මේ තත්ත්වයේ සිස්ටම් එකක් හදන්න මේක දිගින් දිගටම යනවා, එන ගහනවා කියනවා, රේප් කරනවා කියන ප්‍රශ්න වලක්. හැබැයි මේක විසඳන්න කොහමද? පත්‍රයක ගියොත් තමයි දකින්නේ. ඇයි අපි ඊට කලින් අපි සිස්ටම් එකක් හදන්නේ නැත්තේ? අන්න එතනට යන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මම විදේශ නීති කාර්යාංශයේ නිදානගේ රාජකාරිය තියෙනවා. එම්ප්ලොයිමන්ට් ප්‍රොමෝෂන් එක කරන්න ඕනේ. ඒගොල්ලන් තියෙන රාජකාරිය ඊළඟට ප්‍රොටෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකන් වර්කර්ස්, ඒගොල්ලන්ගේ රාජ්‍ය වෙල්ෆෙයා. අන්න ඒක හොඳට පැහැදිලි කරලා ඒ ටික කරන්න කියන්නේ. එයාගේ රාජකාරිය කරන්න කියන්නේ. වෙන දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ වෙලාවේ කතා කරනවා මාර්ග මාත්‍යංශය ගැන කතා කරොත් මට පොඩි වෙලාවක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි දකිනවා කොළඹ ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ ෆ්ලැට් ඒරියාස් වල මේ කෙලින් පාරවල් තියෙන ප්‍රදේශවල පොඩි බස් දුවනවා. අපිට අවශ්‍යයි අපේ බදුලි දිස්ත්‍රික්කේ අපි ඉල්ලා සිටිනවා මම ගරු අමාත්‍යතුමාගෙන්, ප්‍රධාන අමාත්‍යතුමාගෙන් ඒ ප්‍රදේශයට දෙන්න මේ ලොකු බස් දුවන්න පුළුවන්, ටූඩෝ බස් දුවන්න පුළුවන්, පොඩි බසස් තියෙනවා මේ. අන්න ඒවා අපේ බදුලි දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියලා ඒ පාරවල් වල ගොඩක් අපහසුයෙන් අපි ගමන් කරන්නේ. ඒ ගොඩක් ජනතාවට සේවයක් වෙන පොඩි බසස් දුන්නොත්. ඒ වගේම පාරවල් හදන්න පටන් ගන්න දැන් නවතා දමා තියෙනවා. අපි දැනගත්තා ADB funds උත් දැන් නැවැත්තුවයි කියලා. මෙන්න මේවට කතා කරලා අපිට ඒ ටික අරන් දෙන්න. මොකද ගොඩක් අපහසුයට පත් වෙලා අපේ ජනතාව කඳුකරේ මේ වෙලාවේ වැස්ස වෙලාවේ ගොඩක් කඳු කඩා වැටෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. අන්න ඒවට මැදිහත් වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. Please wind up honorable member.
ඉතාම ස්තුතියි.
Thank you. Honorable Andhra Pradeshini apa?
Garu Sabhapatumani mage mitra videsha amatthuwa inna velave obutumata ella karala nemei man katha karanna yanne namuth mata hitena peena dewal kripiyak gana e nisa man gana ura wenna epa kiyala man issalama illanna kamathi garu sabhapatumani November mase 13 wenida Sunday Times patre deshapalana විශ්ව විචාරක වරයා ලියනවා පිටු දෙකක් ඒ පිටු දෙකේ මූලික පාර ටික විතරක් මට ඉංග්‍රීසියෙන් කියන්න අවසර දෙන්න wrong diplomats appointed to the wrong places lack of professionalism in the service thundering resolution against Sri Lanka by British House of Commons obviously provoked by Tamil diaspora groups ministry silence questionable As President prepares to present budget tomorrow, he is also compelled to perform foreign ministry, foreign policy tasks. He adu liyagane yanawa. Ape Lankawe me visheshayenma itamathma kirtimat videsha amatyuru indala tiyenawa. Garu Sirimawa Bandaranayake mathinigen patan gaththama Kadiragama mathuma saha ita pasu dakwa e haya meka thamai apita loke thiyena kadapata garu amathumani. අපි අපේ රට ගැන යම් අදහසක් දනන්නේ රටවල් ඒ රටවල් වල තියෙන විදේශ දූත මණ්ඩල වලින් ඉතින් මම හොඳටම දන්නවා මට මතකයි එක ලේකම්වරයෙක් මේ දැන් ඉන්න ලේකම් තුමිය නෙමෙයි ඊට පස්සේ කලින් හිටපු අය මං හිතන්නේ මේ බයිඩන්ටත් උගන්වන්න ගියා එක මොහොතක ඔහුටත් කිව්වා ඔහුගේ නිවස බලාගන්න කියලා when he was just elected I saw a small comment from the then secretary to the Minister of Foreign Affairs uttered unnecessary comment about President Biden. I'm asking you, how can you run a ministry like this? අපි දන්නවා මේක කාලාන්තරයක් පුරා අපේ රටේ විදේශ අමාත්‍යාංශය කියන්නේ මහා විශිෂ්ට අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශය අපි මිෂන් එකක් ගත්තොත් ඒ මිෂන් එකේ ඉන්නවා තානාපති වරේ සත් අනිකුත් නිලධාරීන් ඉන්නවා මේ නිලධාරීන් බොහෝ අවස්ථාවල අපිට පේනවා හුඟ අඩුපාඩු පේනවා ඒකට ප්‍රධාන හේතුව තමයි අර මේ පත්‍රයේ කියන හැටියට ඩිප්ලොමැට්ස් අපත් කරනකොට වැරදි පුද්ගලයා වැරද්දන්ට දාන එක ඒක කරන්න බෑ ඒ නිසා ඇත්තටම අපේ ෆොරින් සර්විස් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අපි හොඳටම දන්නවා මේක දේශපාලනයේ යෙදුණු අයගේ දරුවන්ට එහෙම නැත්නම් නෑදෑ මිතුරන්ට පොඩි විවේකයක් ගන්න තමයි මේ ෆොරින් මිනිස්ටි හදලා තියෙන්නේ පහකාලන මේක බරපතල ප්‍රශ්නයක් වුණා අද අපේ වාගේ රටක ඔබතුමා දන්නා ඕමාන් වාගේ රටේ ඇති වුණු ප්‍රශ්නය දැන් ඒ මිනිස්ටි වල ඒ කියන්නේ දැන් අපි උතුරු මැද පෙරදිග කලාපේ අපි ගත්තොත් මැද පෙරදිග කලාපේ ප්‍රධානම දේ තමයි අපේ ඉන්න සේවක සහෝදර සහෝදරියෝ ඒ අමාත්‍යේ තානාපති කාලේ හදලා තියෙන්නේ ඒවා හොඳට බලන්න ඒකට ගෙනihin ඉන්නවා විදේශ සේවා එකකින් නිලධාරීන් ඉන්නවා ඊළඟට එම්ප්ලොයිමන්ට් බියුරෝ එකකින් ඉන්නවා කම්කරු අමාත්‍යංශෙන් ඉන්නවා ඒවා විදෙන් විදේ අමාත්‍යංශ වල කට්ටිය වැඩි කරනවා වැඩි කරන අයට තියෙන ප්‍රොෆෙෂනලිසම් ගැන බලන්නේවත් ඒ වගේම ඒ ගැන මට පේන හැටියට දානාපති කාර්යාල වල තනාපතිරු මගින් ඒවා අධීක්ෂණය කිරීමක්වත් කෙරෙද්ද නැත්තම් අපේ රටේ මෙතරම් බරපතල ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ ඒ තනාපති කාර්යාල වල ප්‍රධානීන් මේක බැලුවේ නැත්තම් දැන් මේකට උත්තර කියන්න පුළුවන් දහසක් නමුත් ඒක මම කියන්නේ මේක බලන්න තරම් අපේ දැන් මම හොඳටම දන්නවා තානාපති ධූරයක් දරලා ලංකාවට ආවට පස්සේ මං හිතනවා අවුරුදු දෙකක් එයා වැඩ කරන්න ඕනේ ලංකාවේ මං හිතන හැටියට නීතිය හැටියට නමුත් ඔබතුමා දන්නවා ඒ දෙක ඇතුලේ උත්සාහ කරන්නේ ආපහු කොහට හරි යන්න ඔබතුමන්ගේ අමාත්‍යංශ වැඩ කරන එක නෙමෙයි ප්‍රයොරිටි එක රට ගැන නෙමෙයි ප්‍රයොරිටි එක හුඟක් අයගේ තියෙන්නේ කොහේ හරි ගිහිල්ලා එන්න මම උසස් නේදාලා කාර්යක සභාවේ ඉන්න හන්ද මම ඔය ප්‍රශ්න උගක් අහනවා අනයගෙන් ඕගොල්ලෝ ගිහිල්ලා ලංකාවේ නේ මොකද කරන්න කියලා අපිට උත්තර හරියට දෙනවා වෙලදාම දිනු කරන්න ඒ වගේම සහයෝගිතාවය වර්ධනය කරන්න. හැබැයි ගිය දවසේ ඉඳලා වෙන කිසිම දෙයක් නැහැ. ඒකට මම හිතන්නේ අද අපේ විදේශ අමාත්‍යාංශයේ මුළුමනින්ම ප්‍රතිසංවිධානය විය යුතුයි කියලා මම තමුන්නාසලට කියන්න කැමතියි. මට එක වාරයක මට ප්‍රශ්නයක් ඇති වුණා රුසියාවේ ඉන්න ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරන මේ යම්කිසි ආකාරයක සහතිකයක් පිළිබඳ. ඒ අය මට කියලා මං රුසියාවේ ඉන්න තානාපති කාර්යාලයට කතා කෙරුවා. කනගාටුයි කියන්නේ විශේෂ මට හිතන හැටියට කාන්තාවක් හිටියේ. ඇය මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. පස්සේ මට කොළඹට කතා කරලා තමයි උත්තර දෙන්න පුළුවන් වුණේ. ඔබතුමන්ලගේ අමාත්‍යංශයේ අංශ දෙකක් තියෙන එකක් තමයි ප්‍රොටෝකෝල් ඩිවිෂන්, අනිත් එක තියෙනවා මේ කොන්සියුලර් ඩිවිෂන් කියලා. දැන් මේ මාරු ප්‍රතිපත්ති අනුව ලංකාවේ හදලා තියෙන විදිහට හුඟක් වෙලාවට ඒවා කරන්නේ ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැති අය තමයි රාජ්‍ය සේවයෙන් අරින්නේ. ඇරලා අපිට විදේශ විනිමය ගේන්න තියෙන හුඟක් අවස්ථාවන් අපිට නැතුව ගිහිල්ලා සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකක් නැවත හදාගන්නත් අපි එවනවා කොළඹට. ඔබ දන්නවා ජර්මනිය, ඉතාලිය වගේ රටවල්ල විශාල පිරිසකට කියනවා ලංකාවට ගිහිල්ලා මේක කරගන්න කියලා. මොකද ඇත්තටම ඒගොල්ලෝ දන්නේ නැහැ මේක. මේ தත්ත්වය කරුණාකර නිවැරදි කරන්න. මම මේ බොම අවංකව කියන්නේ. මොකද රටක තියෙන කැඩපත විනාශ කරන්න එපා. මේ කැඩපත නාස්ති කරන්න එපා. බිඳලා දාන්න එපා. ඒක බරපතල ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ. මොකද මම ඇත්ත වශයෙන්ම මේ විදේශ අමාත්‍යංශයත් එක්ක විශේෂයෙන් කදිරගාම ඇමතුමා ඉන්න කාලේ බොහොම ළඟින් වැඩ කළා තියෙනවා. ඒ නිසා යම් තරමක් දුරට මේ පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. මම අමාත්‍යවරයෙක් වැඩ කරන කාලෙත් මම විවිධ තැන්වල සංචාරයේදී මම ඒ තානාපතිතුමාල් හම්බෙලා තියෙනවා. අපි බොහොම මිත්‍රව හැටියට වැඩ කළා තියෙනවා. ඉතාම දක්ෂ නිලධාරි මේක ඉන්නවා. පසුගිය කාලේ ඇත්ත වශයෙන්ම සිදුණු දේ තමයි වෙස්ට් එකට තියෙන ඩෙස්ක් එකට යන්න ඕන කෙනා වෙනුවට එයා වැරිය වෙන කොහටවත්. මම මීට කලිනුත් මේ කියලා තිනවා. මං හිතන්නේ විදේශීය භාෂාවන් හතරක් පාවිච්චි එකක් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ ස්පැනිෂ්. මේ භාෂා හතර උගන්නන්න යම් ආකාරයක උදව්ව වැඩ කරන්න කියලා මම මේ සභාවේ මීට කලින් කියලා තියෙනවා. මං එහෙම කියන්නේ මං එක සම්මන්ත්‍රණයකට ගියා කියුබාවේ. එකම එක වචනයක්වත් ඉංග්‍රීසියෙන් කතා කරුවේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන්න මට අවස්ථාව හම්බුණා. මං විතරයි කතා කළේ. මම එතකොට දැනගත්තා අපේ තානාපති අංශවල අය ඒ භාෂාවන් ප්‍රගුණ කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ඒ පළාත්වල වෙන කිසි විදියකින් ලංකාව ගැන කියන්න බෑ. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ වෙන භාෂාවක්. ඔබ දන්නවා ප්‍රංශෙට ගියත් ඒකයි, ජර්මනියට ගියත් ඒකයි. ඒ භාෂාවල් දන්න අය පත් කරගැනීමේ උත්සාහයක් මට මතකයි කදිරගාම ඇමතුමා කාලේ සිද්ධ වුණා. ඒක ඉදිරියට ගියේ නැහැ. ඒක කරුණාකරලා දියුණු කරන්න වෙන. අපි දන්නවා චීන රටෙන් මේ රටට ආවොත් එක්කෙනෙක් ඉන්න ඔබතුමා දන්නවා සිංහල හොඳට කතා කරන කෙනෙක්. රුසියාවෙන් එක කාලෙක එක්කෙනෙක් කිව්වොත් එක්කෙනෙක් ඉන්නවා සිංහල හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. කොහොමද ඒගොල්ලේ තමන්ගේ රාජ්‍ය සේවය ඇති කෙරුවේ? මම කියන්නේ විශේෂයෙන්ම අපේ උතුරු පළාත් වලට යවනවනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරි මේ වැඩේ අයින් කරන්න. අපරාධයක් කියලා. මම කියන්නේ ඒක තමුන්නාන්සල බාර ගන්න. බාර අරගෙන ඒ සේවක සුභසාධනය කරන්න. අද කොච්චර පැමිණිලි ඇවිල්ලා තියෙනවද? මායකමේ හිටපු ඇමතිවරු උරණ වෙන්න පුළුවන් ඒ විෂය කරපු අය. මං හිතන්නේ මේක එක තැනකින් කරන්න ඕන. දෙතැනකින් කරපුවාම විදේශ අමාත්‍යාංශය බලන්නෙත් නැහැ. ඒ නිලධාරීන් කාටවත් වග කියන්නෙත් නැහැ. ඒ නිලධාරීන් කාගේ හරි ඒජන්ට් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. ඒක තමයි ඔමානෙන් අපි ඉගෙන ගන්න ඔය පාඩම. ඒජන්ට් කෙනෙක් හැටියට වැඩ කිරීමේ ප්‍රතිඵල තමයි සහ නුසුදුසු දේශපාලන පත්වීම් කිරීම තමයි මේ මුළු විදේශ අමාත්‍යාංශය විනාශ වුනේ. අදටත් ඒක කරනවා ඔබතුමා දන්නවා. අදටත් සමහර වෙලාවට ඇවිල්ලා බලනකොට සමහර තැන්වලට දේශපාලන වශයෙන් අය ඒවා මම හරින්න එපා කියන්නේ නැහැ. නමුත් පරිච්ඡයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පත්වීමක් දෙනවා නම් ඔවුන්ට අඩු ගණනේ මාස 6ක්වත් තානාපති සේවය පිළිබඳ ලොකු පුහුණුවක් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. නැත්තම් අරින්න එපා. මොකද ගිය ගමන්ම ඒගොල්ලන්ට මේක නොතේරුණුකම නිසා ඒගොල්ලයි එතන ඉන්න පර්මනන්ට් ස්ටාෆ් එකයි ගැටුම් ඇති වෙනවා. කණ්ඩායම් වලට බෙදෙනවා. ඊට පස්සේ එතන තියෙන්නේ අභ්‍යන්තර සටනක් මිසක් මේ වැඩපිළිවෙල කරන සටනක් නෙවෙයි. ඊළඟට මම තව එකක් කියන්න කැමතියි ඔබතුමාට. විශේෂයෙන් ඔබතුමාගේ කාර්යාලයේ විදේශ අමාත්‍යයෙක් තියෙනවා. මේ පිටරටවලට යන්න සර්ටිෆිකේට් සර්ටිෆයි කරන තැනක්. ඒ කියන්නේ මේවා අංශේ. ඒකේ කාංශය ඔබතුමා දන්නවා මේ අංශය විශාල වශයෙන් වංචාවට තුඩු දෙන වැඩ කරනවා. ඒ නිසා සමහර රටවල් ඔබතුමාලා අස්සම් කරලා දෙනවා පිළිගන්නේ. හේතුව හොර සාධික තමයි අස්සම් කරලා දෙන්නේ සල්ලි අරන්. මේක බරපතල ප්‍රශ්නයක්. ඒතන ඉන්න සමහර අය මේ විදිහටම එක එක රටවල් පර්මනන්ට් රෙසිඩෙන්සි අරන් තියනකල ඔබතුමාලා දන්නවද? ඔබතුමාලා ඒක බාරව ඉන්න නිලධාරීන්ට කියන්න කරුණාකරලා මේක හොඳට බලන්න කියලා. මොකද මේ පිළිබඳ කවුරුවත් ක්‍රියා නොකරුවොත් අපේ රට බරපතල අපකීර්තියකට ලෝකෙ පුරා පත් වෙන එක නවත්තන්න බෑ. අල්ලස දූෂණය තමුන්නාන්සලගේ අමාත්‍යංශයට තාපුවක් කිව්වා මට පුදුම හිතුණා. කොහොමද ඒක වෙන්නේ කියලා. මට හිතාගත්තාගේ වෙන අමාත්‍යංශ නමුත් විදේශ අමාත්‍යංශය. ඒ නිසා තරුණ ඇමතුමනි ඔබතුමාට මගේ මිත්‍රයා ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේක කෙලින් කරලා අරගෙන මේක අපේ රටේ දීප්තිමත් කැඩපතක් හැටියට ඉදිරියට ගේන්න. ඒ වගේම අපි දන්නවා අපේ මම කලිනුත් කිව්වා අපේ විශාල පිරිසක් වැඩ කරනවා. ඇත්තට මේ පිරිසට නිවැරදි ලෙස ඔබතුමන්ලගේ තානාපති කාර්යාල හරහා සේවයක් වෙනවද? මම මොකද මම බැලුවා මරණයට පත් වෙන විශාල පිරිසක් ඉන්නවා. හැම වෙලාවෙම විදේශ සේවා කාර්යාංශයේ තියෙන තොරතුරු සහ අපිට ලැබෙන තොරතුරු අතර තියෙන මිස්මැච් එක කියන අඩුවක් පේනවා. අපි ඒක වෙනවද? මොකද මේ මම තවත කියන්න කැමතියි මේ ආයතන වලට වෙන අමාත්‍යංශ වලින් ආය පත් කළ මේ මිෂන් දුවන්න බෑ එක එක විෂයන් වලට. ඒක වෙනස් කරන්න ඔබතුමා යෝජනා කරන්න. ඊළඟට මම දන්නවා ෆොරින් සර්විස් එකට බඳවා ගැනීම තරඟ විභාගයක් තියෙනවා. ඒ තරඟ විභාගය හදලා තියෙන්නේ ෆොරින් සර්විස් එකට බඳවා ගන්න නෙමෙයි. භාෂා ප්‍රවීණතාවය බලන්නෙම නැහැ. මම දන්නවා සමහර අයට මම කියන්නේ මේ අපි ඔක්කොම ඉංග්‍රීසි කතා කරන්න දැනගන්න ඕනේ කියලා. නමුත් ඒ අවශ්‍යතන්ට ගියාට පස්සේ අඩු ගන්න ට්‍රාන්ස්ලේෂන් එකක්වත් කරන්න දන්නේ නැති අය තමුන්නාන්සලා ඇරලා තියෙනවා. ඒ නිසා තමයි මේ විනාශය ඇති වෙලා තියෙන්නේ. They must be able to converse in that language that they can work. You have sent officers, those who cannot work in English, they only can work in Sinhala. ඔගොල්ලෝ මේ සිස්ටම් එක වෙනස් කරන්න. මම දන්නවා අපේ රටේ ඇති වුණු කීර්තිමත් විදේශ සේවය නිර්මාණය වුණේ හොඳ විදේශ සේවා තරඟ විභාගයක් ඇති කළා. ඒ තරඟ විභාගයේ මොන හේතු නිසා මේ විදිහට වෙනස් කළාද මම දන්නේ නැහැ. මොකද ෆොරින් සර්විස් එකට අත්‍යවශ්‍යයි මේ දැනුම. භාෂා පරිචය. භාෂා පරිචය නැතුව මම හිතන්නේ කිසිම විදියකින් මේ ෆොරින් මිනිස්ට්‍රිය ගෙනියන්න පුළුවන් කියලා. මම මේ කිව්වේ තාම කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් විතරයි මං ගෙනා. මම පුද්ගල චෝදනාවකට කරන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා ඒ රටවල් වලට ගියාට පස්සේ නිල තානාපති නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ රටේ තියෙන සම්බන්ධතා අපි එක පුරුල් කරන්න. මේකේ හොඳම තොරතුරු තමයි අර මට කලින් කතා කරුවේ ඔබතුමා අපිට ජිනීවා වලදී. ඔබතුමා දන්නවා මොකද වුනේ කියලා. ඔබතුමාගේ වරදක් නෙවෙයි. මම කොයි වෙලාවකත් ඔබතුමාට ඒ දෝෂේ දාන්න කැමති නැහැ. නමුත් සම්බන්ධතාවයන් නැති කිරීම විශාල වරදක් තියෙනවා. මම ඔබතුමායි මායි දෙන්නම ජිනීවා කියලා තියෙනවා. අපි දන්නවා ඒ ඒ ඒකේ තියෙන සිස්ටම් එක. ඒක තනිකරම තියෙන්නේ සම්බන්ධතාව උඩ. සම්බන්ධතාවන් නිර්මාණය කරගන්න නැතුව කිසිම දවසක අපිට ඒ රටවල් වලින් සහයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කැත්තට පොල්ලට වාගේ ඉඳලා තානාපති සේවයේ වැඩ කරන්න බෑ. ඒක ඕනනම් ওই ගමක රණ්ඩුවක් කරගන්න දැනගට නම් කැත්ත පොල්ලක් වාගේ නොහිටියොත් අපි ගුටි කන්න වෙනවා. ඒක හන්ද ටික කතපයි වන්නන් ඉගෙන ගත්තට කමන්නේ. මේකේ භාෂාව සුමට වෙන්න ඕනේ, ක්‍රියාකලාපයේ සුමට වෙන්න ඕනේ, හැසිරීම සුමට වෙන්න ඕනේ. ඒ වගේ මේකේ යම් කිසි ආකාරයක ගැඹීර භාවයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් තානාපති සේවයක් නම් කරනවා කියලා මට නම් හිතන්න බෑ. මම මේක හොඳින් හොඳාකාරව දන්න නිසා. ඒ නිසා මම ඒ ගැන ඒ විතර එච්චරයි මම කතා කරන්න කැමති. ඊළඟට මම ගන්න කැමති විශේෂයෙන් මම හුඟක් සම්බන්ධ වුණු ජනමාධ්‍ය ශාස්ත්‍රයේ. මම වසර 10ක් විතර වැඩ කළා තියෙනවා. ලංකාවේ ජනමාධ්‍ය හුඟක් දියුණුයි අද. ඒ ජනමාධ්‍ය වලට විශාල නිදහසකුත් තියෙනවා. ඒ කවුරු මොනවා කිව්වත් මම දන්නවා විශාල නිදහසක් අතරින් පතර යම් යම් ප්‍රශ්න ඇති වුණත් නිදහසක් තියෙනවා ජනමාධ්‍ය වලට වැඩ කරන්න. විශාල තරුණ පිරිසක් මේ ජනමාධ්‍ය අංශවල වැඩ කරනවා. පාරම්පරික අපිට පුරුදු සම්ප්‍රදායික ජනමාධ්‍ය ක්‍රම වලට වඩා අද විශේෂයෙන්ම මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ජනමාධ්‍ය අංශ හුඟක් දියුණුයි. ඒවාගෙන් විශාල තොරතුරු එහාට මෙහාට ගලාගෙන යනවා. සමහරලාවට මන් දැක්කයි ඔබතුමා රාජ්‍යමත්තුමා රැස්වීමක් තියල තිබිලා ඊ හැන්දෑම ඔබතුමාගේ මේ ෆේස්බුක් එක හරහා මං එක දැක්කා. ඒ කියන්නේ ඉතාම ක්ෂණයකින් මේක අපිට දැන් දැනගන්න පුළුවන් ඔබතුමා මොනවද කතා කළේ, කොච්චරක් ආවද අපිට කරා. ඒ නිසා මේක හංගන්න පුළුවන්කමක් නැද මාධ්‍යෙන් ජනතාව. මම විශ්වාස කරනවා අපේ රටේ තියෙනවා මාධ්‍ය වර්ග දෙකක්. එකක් තමයි ගරු සභාපතිතුමනි රාජ්‍ය මාධ්‍ය. මම ඉන්න කාලේ මේ හැම ආයතනයක් ගුවන්විදුලි සංස්ථාවට රජයෙන් සල්ලි දුන්න ඒ වෙලාවේ ඒ ඇර අනෙක් සෑම ආයතනයක්ම අපි ලාභ ලැබුවා. ඉතාම හොඳ පරිපාලන ක්‍රම අපි හදලා තිබුණා. ඒ නිසා අද මම දන්නවා මේ ජනමාධ්‍ය ගණනාවක් ඒක ඒ විදිහට ලාභ ලබන්නේ නැහැ, විශාල වශයෙන් පාඩු ලබනවා. මට මතකයි අපේ රටේ තිබුණු එක ආසියානු තරගයක් සඳහා රූපවාහිනියට මේක කවර් කරන්න ඕනේ වුණා. ඒකට අවශ්‍ය කරන උපකරණ සියල්ල මේ වෙලාවේ ගත්තේ අපි ඉතුරු කරලා තිබුණු සල්ලි වලින්. අපි එකෙන් මුදලකුත් හෙව්වා. එක කාලයක කිසිම කෙනෙකුට අපි ඔය ක්‍රිකට් මැච් වල රයිට් එක දුන්නේ නැහැ. අපි ඒක අරගෙන තමයි අපි ඒකෙන් විශාල මුදලක් අපි හෙව්වේ. අද ඒවා ඔක්කොම විනාශ වෙලා පරිපාලනය දුර්වලයි, බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේවා දැන් හරියට විනාශය බවට පත් වෙලා. මම හිතනවා මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය අමාත්‍යතුමත් ලේකම්තුමත් මේ කාරණේ තුමා හොඳින් දන්නවා. ඒක ඒ විදිහට නිවැරදි කරයි කියලා මම කල්පනා කරනවා. මම අද හිතනවා ලංකාවේ මේ රාජ්‍ය හෝ පෞද්ගලික කියලා ජනමාධ්‍යංශයක් තියෙන්න ඕනේ නැහැ කියලා. මම විශ්වාස කරනවා රාජ්‍යයට ජනමාධ්‍ය අවශ්‍ය නැහැ කියලා. හැබැයි පෞද්ගලිකාංශයටත් අයිතිකරුවන්ට ජනමාධ්‍ය පාලනය මුළුමනින්ම අවශ්‍ය වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ දෙකම එක්තරා විදිහක ක්‍රමවේදයකට වෙනස් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මොකද මේ සංඛ්‍යාත සියල්ලම අපේ නිසා.
Honorable member, you have 2 more minutes.
සංඛ්‍යාත තියෙන්නේ අපේ. සංඛ්‍යාත රටේ. සංඛ්‍යාත පාවිච්චි කරන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන්ට ඕන කරනම ප්‍රවෘත්ති දාන්න බෑ. ඒකට ජනතාවට වග කියන ස්වරූපයක් මේක ඇති කරන්න නම් මේ අංශ දෙකම ගලවන්න ඕනේ. ඒ කියන්නේ ගලවන්න කියන්නේ තාවත්තන් නෙමෙයි. ඒ දෙකේම තියෙන ownership එක අඩු කරන්නත් වැඩි ප්‍රමාණයක් ජනතාවට හිමි වෙන්නත් අලුත් වැඩපිළිවෙලක් ගේන්න ඕනේ කියලා මම කල්පනා කරනවා රටේ. ඒක මම යෝජනා අවංකව. මොකද හේතුව ඒකෙන් කිසිම මේක අයිතිකරුවෙකුට හානියක් වෙන්නේ නැහැ, රජයට හානියක් වෙන්නේ නැහැ. අයිතියක් තියෙනවා. නමුත් ඒ අයිතිය 100%ක්ද 140%ක්ද 150%ක්ද කියන එක ඔබතුමාලා තීන්දුව කරන්න ඕනේ නව විදියට. මේ විදියට තමයි ජනමාධ්‍යවල වඩා පාරදෘශ්‍යභාවයක් සහ පෙනෙනසුළු භාවයක් අපිට නිර්මාණය කරන්න වෙන්නේ. ඒ වගේම ලෝකෙදි වෙන අනිකුත් ඔය ට්විටර් එතනින් ගියාම ෆේස්බුක් ඒවා මේවා ගැන විශාල තර්කයක් තියෙනවාද මේවා පාලනය කරන. මම කියන්නේ ජනමාධ්‍ය පාලනය කරන්න යන්න එපා. පාලනය කරන්න කිසිම අවස්ථාවක් ක්‍රියා කරන්නත් එපා. නමුත් මේක එක්තරා විදිහක ක්‍රමික විකාශනයකට ඉඩ දෙන්න, අයිතිවාසිකම ජනතාවට දෙන්න, ඒ වගේම ඒවා තියෙන පුළුල් විකාශන අයිතිය පුළුල් කරන්න කියලා මං ඉල්ලා හිටනවා. නැත්නම් අපේ රටේ මේ ජනමාධ්‍ය ක්‍රමය එක්තරා විදිහක විකෘතියක් හැටියට මම දකින්න කැමතියි. ලෝකෙ කිසිම රටක් තවදුරටත් රජයේ සතු ජනමාධ්‍යංශ පවත්වන්නේ නැහැ. රජයේ සතුව තියෙනවා නම් ඒ හුඟක් පව් මේ BBC ගත්තත්, දූරදර්ශන් ගත්තත් ඒ ඔක්කොම වෙනම මොඩලයකට යනවා. අපේ වාගේ නෙවෙයි. ඒ නිසා මේ මොඩලය මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒක තමුන්නාසල තීන්දුව කරන්න. එහෙම කළා මේ ජනමාධ්‍ය වඩා සුපරීක්ෂාකාරී තැනට ගේන්නත්, දැනුම වඩන්නත්, මිනිස්සුන්ගේ වින්දනය වැඩි කරන්නත්, ජනතාව හුඟක් දුරට සාධාරණීකරණය කරන්නත් ක්‍රියා කරන්න කියලා මං ඉල්ලනවා. ඒක මිනිත්තුවයි. මොකද ඒ නිසා මම හිතනවා අපේ රටක් වෙනස් කරන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ අපේ මේ රෝම කූප කෙලින් වෙන ප්‍රවෘත්ති අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන කරන්නේ සාමාන්‍ය දුරට යම් කිසි තර්කයක් ඉදිරිපත් කරන්න. ඒ තර්කය මහජනයාට ඛණ්ඩනය කරන්න දෙන්න. ඒ වෙනුවට තමයි අපි ක්‍රියාකර. අපි තරංගයක්නේ. රාජ්‍යය හොඳ කියනවා රාජ්‍යංශය, රාජ්‍යයෙන් තමයි අඩුපාඩු කියන අනිත් පැත්ත. මේක හරියන්නේ නැහැ. රාජ්‍යය හොඳ හෝ අඩුපාඩු හෝ කීම සඳහා තියෙන අයිතිවාසිකම ජනතාවට පුළුල් කරලා දෙන්න කියලා මං ඉල්ලනවා. ඒ සඳහා තමුන්නාසට හැකියාව ලැබෙයි කියලා මං කල්පනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔනරබල් සාන්ත බණ්ඩාර.
ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන් මම සතුටු වෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු කරන ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට විශාල සේවාවක් කරපු ගරු අනුරුපිය දර්ශන අපමැතිතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම මං එතුමා ඉන්න අවස්ථාවේදීම කියන්න ඕනේ ඔබතුමා වැදගත් කාරණයක් පිළිබඳව මතක් කරා. විශේෂයෙන්ම අපේ ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන ඒ වගේම මේ බලපත්‍ර ලබා දීම ඒවා පිහිටවීම සම්බන්ධව ඒ නියාමනය පිළිබඳව අපි බරපතල අර්බුදයක සිටින්නේ. ඒකට හේතුව තමයි විශේෂයෙන් 1966 ගුවන් විදුලි පනතත් ඒ වගේම 1982 ජාතික රූපවාහිනිය ඒ පනතත් එක්ක ඒ 52 තමයි මේ විකාශන අයිතීන් තාම ලබා දෙන්නේ. ඒක විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ වෙනකොට විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ දැනුවත් වීම මත හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන් රාශියක් උනන්දු වෙලා ඉදිරියට ගෙනාපු වර්තමාන අපේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඒ සම්බන්ධව අපි නව විකාශන පනතක් කෙටුම්පත් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ කැබිනට් මණ්ඩලයෙන් ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොට කමිටුවක් පිහිටවලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කාටවත් හානියක් නොවන ආකාරයට කිසිම දැනට තියෙන මාධ්‍ය ආයතන වලට කිසිදු ආකාරයේ බලපෑමක් එල්ල නොවන ආකාරයටත් ඉදිරියේදී බලපත්‍ර ලබා දීම සහ ඒවා නියාමනය කිරීම සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් නීතියක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය යටතේ ආයතන 15ක් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, සැලසිනේ රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පදනම, තොරතුරු දැනගැනීමේ ඓතිහාසිකම් පිළිබඳ කොමිසම් සභාව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ඒ වගේම සීමා සහිත ලංකා පුවත් ආයතනය කියන මේ වැදගත් ආයතන 15 මේ අමාත්‍යංශය යටතේ ගැසට් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ආයතන 15 මගින්ම මාධ්‍ය ශේෂ්ත්‍රයටත් ඒ වගේම අනිකුත් තොරතුරු දැනගැනීමේ සහ සංනිවේදන ශේෂ්ත්‍රයේ විශාල කාර්යභාරයක් කරනවා. මේ වෙනුවෙන් අද බන්දුල ගුණවර්ධන මැතිතුමා අමාත්‍යවරයා හැටියට නායකත්වය දෙනා වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අමාත්‍යංශ ලේකම්තුමා මාධ්‍ය ශේෂ්ත්‍රයේ පුළුල් අධ්‍යක්ීමක් තියෙන කෙනෙක් අපේ අමාත්‍යංශයේ ලේකම් ධූරයේ දරනවා. ඒ වගේම අතිරේක ලේකම්තුමාල්ලා ඒ වගේම සහකාර ලේකම්තුමාල්ලා තුමියන්ලා ඇතුළු ඒ පරිපාලනයේ අපේ සියලුම නිලධාරීන් වගේම ආයතන සියල්ලගේම ප්‍රධානීන් සහ ඒ කාර්ය මණ්ඩල විශාල කැපකිරීමකින් කටයුතු කරගෙන යනවා. ඒකට අපේ මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අයත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන මේ වැඩ කටයුතු ටික අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද උදේ මේ සභාවේදී අදහස් දක්වමින් විපක්ෂයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් මාධ්‍ය නිදහස පිළිබඳව බරපතල චෝදනා එල්ල කරා. විශේෂයෙන්ම ගයන්ත කරුණාතිලක අප හිතවත් මන්ත්‍රීතුමත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමියත් ඇතුළු මන්ත්‍රීතුමියන්ලා රාශිය. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ වර්තමාන කාලය තුල මං අහනවා කොයි මාධ්‍යවේදියාටද මරණකර්දන කරලා තිබෙන්නේ? කොයි මාධ්‍යවේදියාගේද නිදහසට බාධා කරලා තියෙන්නේ? කොයි මාධ්‍යවේදියාගේද පෑනට බාධා කරලා තිබෙන්නේ? කොයි මාධ්‍යවේදියාගේද අදහස් දැක්වීමට බලපෑම් කරලා තිබෙන්නේ? ඒ නිසා එහෙම කිසිදු බලපෑමක් මං හිතන්නේ මේ කාල පරිච්ඡේදය තුල ඉතිහාසයේ වෙලා තියෙන්න පුළුවන් විවිධාකාරයෙන්, නමුත් වර්තමානයේ තුල සිද්ධ වෙලා නැහැ. දැන් මරික්කාර් මන්ත්‍රීතුමා චෝදනා රාශියක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. එතුමා හිට්ලර් කෙනෙක් එන්න යනවා මේකට තර්ජනය කරනවා. එතුමා තර්ජනයක් නෙමෙයි කරේ. ඔබතුමාට මතකද මැයි මාසේ 9 වෙනිදා? මැයි මාසේ 9 වෙනිදා ඔබේ නායකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අරගල භූමියට ගියාපු වෙලාවේ තව තප්පර 30ක් ප්‍රමාද වුණා නම් අද වෙනත් විපක්ෂ නායකවරයෙක් ඉන්නේ මේ සභාවේ. ඉරාන් වික්‍රමන්ත මන්ත්‍රීතුමා අර හුසෙයින් බෝල්ටත් වඩා වේගෙන් එදා දුවල වාහනයට ගොඩ වුණ නැත්නම් අපිට මේ මන්ත්‍රීතුමාලවත් අද දකින්න හම්බෙන්නේ නැහැ. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කීවේ අන්න ඒ වගේ හිරිහැර කරදර අනවශ්‍ය විදියට අරගල මුවාවෙන් කරලා දේපල හානි කිරීම, ජීවිත හානි කිරීම කරන්න එපා. ඒව කරොත් හමුදාව හරි පොලිසිය හරි දාලා ඒව මර්ධනය කරනවා. රටේ නීති ආරක්ෂා කරන්න ඕනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ කියලා. මේක හරියට තේරුම් ගත්ත නැති විශාල පිරිසක් ඒ වෙලාවෙ ඉඳලා ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ ඔබතුමාගේ විපක්ෂ නායකයාටත් ඒ ආරක්ෂාව දෙන්න ඕන හින්දා තමයි එහෙම ආරක්ෂාවක් තර කරන්න රටේ. ඕන කෙනෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. පෙළපාලියන්න පුළුවන්. සම්මේලන තියන්න කිසිම බාධාවක් නැහැ. ඊළඟට විරෝධතා දක්වන්න පුළුවන්. හැබැයි ප්‍රචණ්ඩකාරී විදියට අනුන්ගේ නිදහසට බාධා කරලා ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කරලා දාන්න එපා කියන පණිවිඩය තමයි ලබා දුන්නේ රටේ රාජ්‍ය නායකය වශයෙන්. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අද මාධ්‍ය ආයතන දැන් මීට කලින් කතා කරපු අනුරාපාය මුතුමත් කිව්වා මාධ්‍ය ආයතන රාජ්‍ය මාධ්‍ය ආයතන පෞද්ගලික මාධ්‍ය ආයතන කියලා වෙන්ව තියෙන්න ඕනේ නැහැ කියලා. අද ඇත්තම රාජ්‍ය මාධ්‍ය ආයතන කියලා මම මේ වගේ විවාද අහලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශ විවාදයේදී. වැඩිපුරම කතා කරන්නේ රජයේ හොරණෑව කියලා කියන්නේ. නමුත් අද එහෙම තමුන්නාන්සේලා කවුරු චෝදනා කරේ නැහැ ජාතික රූපවාහිනියටවත් ස්වාධීන රූපවාහිනියට ගුවන් ඉදිරියට. ඇයි ඒ සියල්ලද ඉතාම ස්වාධීනව කටයුතු කරන්න ඔවුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා ඇමතිවරුන්ගේ බලපෑම් ආණ්ඩුවේ බලපෑම් නැතුව ස්වාධීනව කටයුතු කරන්න ආයතන ප්‍රධානීන්ට සහ ඒ ආයතන අංශ ප්‍රධානීන්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා. අද පුජ්‍යලික මාධ්‍යයේ ප්‍රවෘත්ති විකාශනයක් ගත්තත් රාජ්‍ය මාධ්‍යයේ ප්‍රවෘත්ති විකාශනයක් ගත්තත් ලොකු වෙනසක් නැහැ. මම ගොඩාක් ඇනලයිස් කරලා බැලුවා ඒ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන ඔක්කොම සමාන්තර ප්‍රවෘත්ති වාතාකරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ප්‍රවෘත්තිත් එකින් එකට සමානව හැම එකේම එක හා සමාන ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය ගත්තාම සොයන් මුල්‍ය උත්පාදිත ආයතනයක් හැටියට කටයුතු කරන ආයතනයක්. ඒ නිසා උන් අද වර්තමාන සභාපතිතුමත් ඒ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ඒ මුල්‍ය උත්පාදන කටයුතු සහ අනිත් ආයතනත් එක්ක තරංකාරීව සහ නිර්මාණශීලීව හොඳ අලුත් වැඩසටහන් ඉදිරිපත් කරමින් අද පැහැදිලි ගමනක් ඉදිරියට යමින් තිබෙනවා. ඒ නිදහස අපි විශේෂයෙන් ආණ්ඩුව හැටියට ලබා දීලා තිබෙනවා. මොකද ඔවුන්ම මුදල් උත්පාදනය කරගෙන ඒ කටයුතු කරගෙන යෑමේදී අපි බලාපොරොත්තු වෙන දක්ෂ පිරිසක් හැටියට ඒ වැඩ කටයුතු කරගෙන යනවා දකින්න. ඒ වගේම ජාතික රූපවාහිනියත් එහෙමයි. ජාතික රූපවාහිනිය අලාභ ලැබුවක් ඒ ගුණාත්මකභාවය ඔවුන් ආරක්ෂා කරගෙන තියෙනවා. ජාතික වගකීමත් ඉටු කරන ගමන් ප්‍රවෘත්ති වාර්තාකරණයට මූලිකත්වය ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒ ජාතික රූපවාහිනිය අද අලාභ ලබන තත්ත්වයන් නැති කිරීම සඳහා වර්තමාන සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ වැඩපිළිවෙලක් සූදානම් කරලා තිබෙනවා. අපේ සම්පූර්ණ සහයෝගය සඳහා ලබා දෙනවා. විශේෂයෙන්ම තියෙන සම්පත් හරියාකාරයෙන් කළමනාකරණය කරලා ඒ කටයුතු කරගෙන යන්න ඒ සම්පත් තියෙන ඒවාගෙන් අපි ආයෝජනයන් කරමින් ඒවා ශක්තිමත් කිරීමට මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ගුවන් විදුලි සංස්ථාවත් එහෙමයි. ගුවන් විදුලි සංස්ථාවෙත් ලංකා පුරා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. නිසි කළමනාකරණයක් නැතුව නැත්නම් ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න නැතුව ඒවා ආයෝජනයන් හැටියට ඒ වත්කම් ආයෝජනයන් බවට පත් කරලා ගුවන් විදුලි සංස්ථාවත් ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්න ඕනේ. ඒක කවුරු ආණ්ඩුව හිටියත් ඒ ආයතන ආරක්ෂා කිරීමේ වගකීම අපි සියලු දෙනාට පැවරෙනවා. ඊළඟට අපේ අමාත්‍යංශ යටතේ තිබෙන විශේෂයෙන්ම වැදගත්ම ආයතන වලින් තවත් එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව. අද ඉතාම වගකීම් සහගත රජයේ වැදගත්ම ගැසට් පත්‍ර ඇතුළු සියල්ල නිකුත් කරමින් ඒ කාර්යභාරය කරගෙන යනවා. නමුත් අපි දන්නවා යම් අලාභයක් පිට තමයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරියට යන්නේ. හැබැයි මේ අලාභය අපි නැති කරගන්න ඕනේ. ඒ අලාභය නැති කර ගැනීම සඳහා අපි පියවරයන් කීපයක් මෙහෙනවට සාකච්ඡා කරලා තිබෙනවා. ඒකේ අවශ්‍යතාවයන් තියෙනවා. මම ගරු ජනාධිපතිතුමාට දැනුවත් කරා, අපේ කැබිනට් ඇමතිතුමාට දැනුවත් කරා. විශේෂයෙන්ම අපට අද කාලයට ගැලපෙන ඒ නවීන තාක්ෂණ සිව්වර්ණ මුද්‍රණ යන්ත්‍රයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ මුද්‍රණ යන්ත්‍රය ගැනීම තුළින් අපට තවත් නිර්මාණශීලීව ඒ මුද්‍රණ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂයේදී ඒ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සඳහා ඒ අවශ්‍ය උපකරණ, ඒ අවශ්‍ය මැෂින්ස් ඔක්කොම ලබා දීලා ඒ කටයුතු තවත් විධිමත්ව ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය පිටුවහල එහෙම නැත්නම් ශක්තිය ලබා දෙන්න. වැටුප් පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒවා අපි සාකච්ඡා කරා. මේ වෙනකොට එක පැත්තකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන්ගේ වැටුප් පිළිබඳ දීමනා පිළිබඳ ප්‍රශ්න ඒ පිළිබඳව සාකච්ඡා කරන ගමන් මතුවන ගැටලු අපි සාකච්ඡා කරලා निराකරණය කරන්න මේ වෙනකොට පියවර අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපි ඒක මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මම අද උදේ අධ්‍යාපන ඇමතිතුමාගෙන් තිල්ලීමක් කරා. විශේෂයෙන්ම පෙළපොත් මුද්‍රණයේදී දැනට දෙන්නේ පෞද්ගලික අංශයට සහ ඒ වගේම ස්පීසියකට විතරයි. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ හැටියට අපට 100%ක්වත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා 55% ලබා දෙන පෞද්ගලික අංශයට, 45% ලබා දෙන ස්වීසියකට. ඒ නිසා අපි අඩුම තරමින් 25% ප්‍රමාණයවත් අපට අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා කියන ඕන වෙලාවකට. අද පෞද්ගලික අංශයේ විශාල වැඩ කොටසක් කරනවා, රාජ්‍ය අංශයේ විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා ඒ වගේම මේ පෙළපොත් මුද්‍රණය කිරීමේදී අපේ දෙපාර්තමේන්තුවට යම් ප්‍රමාණයක් ලබා දීම තුළින් එක පැත්තකින් දෙපාර්තමේන්තුව ශක්තිමත් වෙනා වගේම ඒ සේවාවත් හරියාකාරයෙන් අපිට ඉටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ මුද්‍රණාලාධිපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල වෙහෙසක් දරමින් ඒ වගකීම් කොටස නිසි කලට වෙලාවට ඉටු කරන්න කටයුතු කිරීම පිළිබඳව අපි අගය කරන්න ඕනේ. ඒ වගේම අපේ තැපැල් දෙපාර්තමේන්තුව සේවක සේවිකාවන් 28,000ක් පමණ සිටින ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුවක් මේ තැපැල් දෙපාර්තමේන්තුව. විශාල සේවාවක් සිදු කරනවා. සමහර සේවාල හැංගිලා තියෙන්නේ. දැන් මේ අපේ මේ සිටින මන්ත්‍රීවරුන් සඳහා නිදහස් තැපෑල ලබා දෙනවා. ඒක කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මුද්‍රණය කරන්නේ තැපෑ දෙපාර්තමේන්තුව. නොමිලේ ලබා දෙන්නේ. ඒතොර පළාත් සභා මන්ත්‍රීවරු ඉන්න කාලේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ වගේම අමාත්‍යාංශ වලට නිදහස් තැපෑ සේවාව ඒ සියල්ල තැපෑ දෙපාර්තමේන්තුවෙන් සේවාවන් හැටියට කරන්නේ. ඉතින් ඒ නිසා අපි ලාභ බලපුවාම විශේෂයෙන්ම අද බිලියන 7ක් විතර පාඩුවක් තිබෙනවා තැපැල් දෙපාර්තමේන්තුවේ. ඒක පියවා ගන්න අවශ්‍යයි. ඒක පියවා ගන්න අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ නිසා තැපැල් ප්‍රතිතුමා ඇතුළු ඒ ඉහළ කළමනාකාරීත්වය අපි සියල්ල සාකච්ඡා කරලා නිසි වැඩපිළිවෙලක් මේ වෙනකොට සූදානම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙල හරහා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ඉදිරි කාලය තුලදී තැපැල් කටයුතු ප්‍රවර්ධනය කිරීමට පහසු වන පරිදි අපි වඩාත් ප්‍රායෝගික ලෙස තැපැල් කාර්යාල පනත අපිට විශාල වශයෙන් එක පැත්තකින් බාධාවක් වෙලා තියෙනවා. 1908 තමයි මේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධව ආඥා පනත ඇවිල්ලා තිබෙන්නේ. මේ වෙනකොට පැහැදිලි සංශෝධනයකට ගිහිල්ලා නැහැ. එක එක රෙගුලාසි මතින් පුංචි වෙනස්කම් කරලා තියෙනවා. සා අවුරුදු 114ක් විතර වෙනවා මේ පනත සංශෝධනය කරන්න. ඒ නිසා 2023 අපේ ප්‍රමුඛ කාර්යයක් හැටියට මේ තැපැල් ආඥා පනත සංශෝධනය කිරීමට අනිවාර්යයෙන්ම අපි පියවර ගන්නවා. මොකද මේ පසුගිය කාලය තුල ගත්තොත් වේගයෙන්ම ඉදිරියට ගියේ ලෝකේ තොරතුරු තාක්ෂණය, තොරතුරු සංනිවේදනය. නමුත් අපි ඒකට අවශ්‍ය වෙන විදිහට නීති සම්පාදනය කරගෙන නැහැ මොන හේතුවක් නිසා. අපි කාටවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒ කාර්ය අපි එක පැත්තකින් ඉටු කරන්න ඕනේ. ඒ වගේම නව කළමනාකරණ වැඩපිළිවෙලක් ඔස්සේ මේ අපිට තියෙන විශාල සම්පත්, තැපැල් දෙපාර්තමේන්තුවේ මේ මිනිස් සම්පත, මානව සම්පත, ඒ වගේම භෞතික සම්පත, මේ අපිට ලංකාව පුරාම තියෙන මේ ජාලය, ඒ වගේම ජාත්‍යන්තරයත් එක්ක තැපැල් හුවමාරු සම්බන්ධතා අපිට තියෙන ඒ වාසිය, ඒ සියල්ල අපි ප්‍රයෝජනයට ගනිමින් වෙනස් වූ වැඩපිළිවෙලකට
නව වැඩපිළිවෙලකට නව්‍ය කරන වැඩපිළිවෙලකට තැපැල් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ගෙන යා යුතුව තිබෙනවා. ඒක ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට අපි සූදානම් කරලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ සහයෝගය අරගෙන අපි කටයුතු කරනවායි කියන එක මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ වර්තමාන තරංකාරී වෙළඳපොළට මෙන්ම කාර්යබහුල පාරිභෝග ජීවන රටාවට ගැලපෙන පරිදි නව්‍යකරණ හා නවෝත්පාදන වැඩපිළිවෙලක් අපි කඩිනමින් තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සූදානම් කරනවා. ඒ වගේම අපි මුද්දර නිකුත් කිරීම ඒ ආදී කටයුතු විශාල ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොට කරගෙන යනවා. ඒ වගේම අපේ රටේ පුත්තුල තියෙන විවිධ සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒ සම්පත් හරියාකාරයෙන් අපි හඳුනාගෙන ඒවා පෞද්ගලික අංශත් එක්ක සාකච්ඡා කරලා තැපැල් දෙපාර්තමේන්තුවටත් වැඩි වාසියක් අත්වෙන ආකාරයට ඒ සම්පත් වලින් ප්‍රයෝජනය ගැනීමටත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ
ගරු රාජ්‍ය අමාත්‍යතුමා තව විනාඩි දෙකක්
තියෙනවා. ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය මේ මුද්‍රණ ආයතනයේ දැනට කෙරෙන්නේ ඉතාම වටිනා වැඩපිළිවෙලක්. අපේ මේ ආයතන වලින් ලාභ ලබන ආයතනයක් තමයි ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය. මේකත් සොය මුල්‍ය උත්පාදිත ආයතනයක්. ඒ නිසා ඒ ආයතනය තුලින් දරුවන්ට විශේෂයෙන්ම මුද්‍රණකරණය සහ ඒ තාක්ෂණය පිළිබඳව විශාල දැනුමක් පුහුණුවක් ලබා දෙනවා. ඒක අපි විශ්වවිද්‍යාල මට්ටමට ගේන්න එහෙම නැත්නම් උසස් මට්ටමේ සහතිකපත් නිකුත් කිරීම දක්වා ගේන්න මේ වෙනකොට NVQ5 සහතිකේ ලබා දෙනවා. ඒක තවදුරටත් පුළුල් කරලා ගම්බද ප්‍රදේශවල නැත්නම් පළාත්බද ප්‍රදේශවල ඉන්න දරුවන්ට ඒ සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් ඒ අපේ රටේ ඉන්න තරුණ පරපුර විදේශීය රටවලත් අපේ රට තුලත් රැකියාව සඳහා යොමු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඒ සඳහා අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි කියන්න කැමති අපේ මාධ්‍ය ශාස්ත්‍රය තුල අපි යහපත් මාධ්‍ය සංස්කෘතියක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික පිළිබඳව ආර්ථික ප්‍රසංස්කරණ විතරක් නෙමෙයි ඒ ආර්ථිකය අපේ ශක්තිමත් කිරීමට මාධ්‍ය තුලින් ලබා දෙන්න පුළුවන් සහයෝගයන් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තුල අපේ රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඒ මාධ්‍යකරණයේ යම් යම් වෙනස්කීම් අනිවාර්යයෙන්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ තියෙන රාජ්‍ය මාධ්‍ය ආයතන ඒවා ස්වයං මූල්‍ය උත්පාදිත ආයතන හැටියට කටයුතු කිරීමේදී තරංකාරීත්වයට මුහුණ දෙන්න නිසා යම් යම් රජයේ වැඩපිළිවෙල් වලට ඇති වෙන බාධාවන් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා තොරතුරු අපේ මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ වගේම ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය නැවත ශක්තිමත් කරලා රජයේ කරන වැඩපිළිවෙල් ඒ වගේම රජයේ බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල් සහ මේ වගේ ආර්ථික අර්බුදයකදී ජනතාව කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ සහ දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික අංශ කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩ ගෙන යමින් ගම් ඇතුළට ගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ජාතික මාධ්‍ය මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ශක්තිමත් කරමින් ඒ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අගමැතිතුමා ඇතුළු මේ රජයේ වැඩපිළිවෙල ගමට ගෙනියන්නත් ඒ වගේම ජාත්‍යන්තරය තුළ ඇති වුණ පහුගිය කාලේ ඇතිවෙච්ච කළුපැල්ලම් ඉවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කරන්නත් අපි ඉදිරියේදී පැහැදිලි වැඩපිළිවෙලක් ගරු කැබිනට් අමාත්‍යතුමාත් අප සියලු දෙනාම එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන කරනවා කියන එක ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. මගේ වචන සල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
නන්රේ